අද පළවෙනි භාවනාව වත්තුපු සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ සවැත්තුර සමීපේ අනාථපිණ්ඩික සිටු විසින් කරන ලද ජේතවන නම් විහාරයේ වාසය කරති. එකල්ලි භාගතුන් වහන්සේ මානණීකයා භික්ෂූන්ට කතා කළ ස්වාමීනි, ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නු. මානණී, යම්සේ කිරිටු මලවැඳුනා වූ වස්ත්‍රයක් වේද? ඒ වස්ත්‍රය රෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටිය පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද? ඒ නරක පාට ඇත්තක්ම වන්නේ, අපිරිසිදු පාට ඇත්තක්ම වන්නේ, ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය අපිරිසිදු වූ බැවින් මහණෙනි ඉපරිද්දෙම සිත කිරිටු කල්ලි දුගතිය කැමති යුතුය. මහණෙනි, යම්සේ පිරිසිදු වූ බලන්නා වස්ත්‍රයක් වේද, ඒ වස්ත්‍රය රෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටිය පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද? ඒ හොඳ පාට ඇත්තක්ම වන්නේ, පිරිසිදු පාට ඇත්තක්ම වන්නේ, ඊට හේතු කවරේද? මහන්නේ, වස්ත්‍රය පිරිසිදු බැවින් මහන්නේ ඉපරිද්දෙම සිත නොහුල්ටු කල්ලි සුගතියට කැමති යුතුය. මහන්නේ, සිත කෙලසන්නා වූ පාප ධර්මයෝ කවරුද? අභිද්‍යාව නම් වූ විසම ලෝභය සිත ගලසන්නේකි, ව්‍යාපාදය හිත ගලසන්නේකි, ක්‍රෝධය හිත ගලසන්නේකි, උපනාහය හිත ගලසන්නේකි, මක්කය හිත ගලසන්නේකි, පලාසය හිත ගලසන්නේකි, ඊර්ෂ්‍යාව හිත ගලසන්නේකි, මසුරුකම හිත ගලසන්නේකි, මායාව හිත ගලසන්නේකි, සතබව හිත ගලසන්නේකි, තම්බය හිත ගලසන්නේකි, සාරම්භය හිත ගලසන්නේකි, මානය හිත ගලසන්නේකි, අභිමානය හිත ගලසන්නේකි, මදය හිත ගලසන්නේ, ප්‍රමාදය හිත ගලසන්නේ. තථාගතයන් වහන්සේ කාරණා 16ක් දේශනා කළා. ඉතින් මේ සූත්‍රය අපි කලින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිනවා. ඒක නිසා අපි සූත්‍ර දේශනාවේ දිගට යන්නේ නැහැ. ඒ සූත්‍ර දේශනාවේ තියෙන කාරණා 16 තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි පළවෙනියම මේ සඳහා මේ ඩයග්‍රම්ස් වලට යමු. අපි අකනිට රහම ලෝකේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ අභිජ්ජා කියන බුදුහාමුදුරු කාරණා 16න් පළවෙනිට කිව්ව කාරණාව අභිජ්ජා කියන එක. එතකොට මේ අභිජ්ජාව කියන එක ඇති වෙන විදිය තමයි මේ පෙන්වන්නේ. මේ රූපයක් ස්පර්ශ වුණාම අවිද්‍යා අනුසය මගින් ඒ සංඥාව ඉස්සවීමක් කියන එක කරනවා. මේ සංඥාව මිච්ඡා දිට්ඨිය නිසා හටගත්තා වූ දෙයක්. එතකොට මෙතන පෙන්නනවා, අපිට මෙතන ලියලා තියෙනවා මේ රේඛාවක් ඇඳලා තියෙනවා සංඥාවෙන් ඉඳන් පරාමාසකාය ග්‍රන්ථයේ කියන තැනට. එතකොට එතනින් මේ රේඛාවක් කියනවා උඩ පැත්තට ඇඟිල්ල දික් කළා වගේ විඥාණයට. එතකොට මෙන්න මේ රේඛාවෙන් මේ යම් කිසි දෙයක් ඇති වෙනවද, ඒකෙන් දික් කළා පෙන්නන එක අපි ලකුණු කරලා තියෙනවා එතන අභිජ්ජා කියලා. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානී පැවතීමම තමයි අභිජ්ජා කියලා කියන්නේ. එතකොට මේ මිච්ඡාදිට්ඨික සංඥා මේ පැත්තෙන් ඇවිල්ලා ඒකෙන් තමයි මේ විඥානී පැවතීමට තුඩු දීමක් වෙලා අභිජ්ජාව වෙනවා. එතකොට ඒ වගේම මෙතන මේ ලකුණු කරලා තියෙනවා කාමේසු තිබ්බ සරාගී කියන එක. ඒක ඔය බයබේරෝ සූත්‍රයේ තමයි අපි උපසාකච්ඡා කරන්නේ. එතකොට මෙතනින් මේ එන්නා වූ අගය ඊටාත්ම කුඩා අගයක්. හරියට මේ දියුල්පතකින් පොඩ්ඩක් වතුර එනවා වගේ එකක් එතන එන්නේ. එතකොට මේ දුර්වල වෙච්ච සංඥාව අපි මේ නාමකායේ පටික සම්පස්ස ආගයෙන් ඒක තල්ලු කරනවා. තල්ලු කරාම අන්න මේ සුබයි කියන එක හැදෙනවා. මේක පෙන්වන්නේ මේ පළවෙනියේදී මේ සුබයි කියන එක හැදෙන එක ඒක කෑලි දෙකකට කඩලා පෙන්වනවා. අභිජ්ජාවෙන් එක කොටසක් අපේ නාමකායේ පටික සම්පස්සාගේ තව එකක්. ඉතින් මේ නාමකායේ පටික සම්පස්සාගේ ඇතුළේ ඉන්න මේ පැත්තෙන් තියෙන නන්දිය. ඒ නන්දිය ඉඳන් තමයි මේ වේදනාව හරහා මෙහෙම ඇවිල්ලා මේක තල්ලු කිරීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේම පේනවා මෙතන අපි මේ ලකුණු කරලා තියෙනවා මේ සංස්කාර පත්‍යයෙන් ඇතිවෙනා වූ විඥාණය තමයි අපි මේ කතා කරන්නේ කියලා. එතකොට මේ රහතන් වහන්සේ පෙන්නවා මේ පළවෙනි රවුම කියන එක මිච්ඡාදිට්ඨිය සහ අභිජ්ජා යන දෙකටම ඇතුළත්ව බලන්න ඕනි කියන එක. අර ස්පෙෂල් එකේදී අපි බොජ්ජංගේ ඉගෙන ගත්තානේ මේක මේ විදිහට උස්සලා පළවෙනි රවුම කියන එක. එතකොට ඒක මිච්ඡාදිට්ඨියටයි අභිජ්ජාවටයි මේ දෙකටම ඇතුළත්ව බලන්න ඕන. මේක හේතුව මොකද්ද? මේ තමන්ගේ තිබිච්ච දෙයක්ම තමයි ඇවිස්සීමෙන් මේ රූපේ ස්පර්ශ වීම සමග සිද්ධ වෙලා තියෙන්නේ. ඇතුළේ තිබිච්ච එක. දූවිල්ල තියෙන තැනකට කොයින් එකක් දැම්මොත් එතන තියෙන දූවිල්ල ඇවිස්සෙන්නේ. දූවිල්ල නැති තැනකට දැම්මොත් ඕක ඇවිස්සෙන්න දෙයක් නෑ. ආන්නේ වගේ මේක ඇතුළේ තිබිච්ච දෙයම ඇති වෙනවා. එතන මේ විදිහට මේ විඥානීය පැවතීමට ඇති කැමැත්ත ඇතිවීම තමයි මේ අභිජ්ජා කියලා මේකෙදි කියන්නේ. එතකොට අපි මේ අභිජ්ජාවේ අර්ථ දැක්වීමකුත් ඉගෙන ගන්නවා. මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීමයි කියන එක. ඒ වගේම මේ සුබයි කියන එක මේ කෑලි දෙකකින් තමයි හැදිලා තියෙන්නේ කියන එකත් අපිට පේනවා. ඉතින් මෙයන් මේකට කියන්නේ ඇඩ්වාන්ස් කියලා. මොකද අපි මේකට ඇඩ්වාන්ස් කියලා කියන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ උගන්වනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේවා හතරම ඔක්කොම බලලා තිනවා කලින්. දැන් මේ කෝසස් හතරම බලලා මේක බලනකොටම තමන්ගේ සිත කනෙක්ට් වෙනවා නම් අනිත් සූත්‍රයක් එක්ක, ඊට පස්සේ තමන්ගේ සිත නතර වෙනවා නම් ආන්න එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට සිත නතර වුණා නම් තමන් කල්පනා කරන්න ඕනේ අනේ මං කොහොම හරි මේක මහන්සි සිත නතර වුණාම සිතන්න බෑ. ඒ වෙලාවේදී කොහොම හරි මේක අහගෙන ඉන්න ඕනි. ඒක නිසා මම මේ කොහොම හරි මේකෙන් එළියට එන්න ඕනි කියන එක මේ තේරුමක් වෙන්නේ නැහැ. මොකද මේකෙන් බලාපොරොත්තු වෙන සිත නතර වීම නම් නතර වුණා නම් එහෙනම් නතර වෙච්ච විදිහට ඉන්න ඕන. අන්න ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අපි එහෙමනම් තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කළේ මේ ව්‍යාපන්න චිත්තය කියන එක. ඉල්විල් කියන එක ව්‍යාපන්න චිත්තය කියන එක. එතකොට මෙතන පෙන්වන්නේ මේ විපරිණාමය නිසා ඇතිවන දුක්ඛ වේදනාවන් පරාමාසයට, විපරිණාම දුක්ඛතාවේ පරාමාසයට ඇදීමක් කියන එක තියෙනවා. එතකොට ඒක නිසා තමයි මේ ව්‍යාපාද සහගත ස්වභාවය හට ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. ওই බයබීරව මේ ස්ලයිඩ් 4 එකේ ඒක අපි තුන්වෙනිට බලන එක. ඒකයි කියන්නේ මේක කනෙක්ටඩ් කියලා. එතකොට ඒකේ ওই ස්ලයිඩ් 4 වල පෙන්නනවා මේ නිත්‍ය භාවය කියන එක. ඒ කියන්නේ මේ දැන් අපිට මේ නිත්‍ය භාවය ෆන්ඩමෙන්ටලි අපිට කොහොමද මේක ඇති වෙන්නේ? මේක ඇති වෙන්නේ දැන් අපි මොකක් හරි එකක් අපි හිතමු ආහාරයක් අරගෙන තිනවා කියලා. දැන් මම කැකිරි මාළුවක් කාලා තිනන පොඩි කාලේ. දැන් අද මම මේ කැකිරි මාළුව කවුරු හරි හදලා දුන්නාම ඒක කනකොට මට එකපාරට මතක් වෙන්නේ අරක තමයි හොඳ එක කියලා. ඒ වගේ එකක් කවුරුවත් තාම හදලා දීලා නැහැ කියලා. එතකොට එහෙමනම් අර පෙර ආගයක් තියෙනවා. විඥාන ධාරාව අර ස්ට්‍රීම් එක යනකොට ඒ ස්ට්‍රීම් එකත් එක්ක සම්බන්ධ වුණා වූ ඒකත් එක්ක නර සිප්පි කටු පාසි අරෝමි වයිනෝ වාගේ මේක ඔක්කොම ටික අර ටික එනවා. ඉතින් හිතන්න බලන්න මේ විඥාන ධාරාව වතුර පාර මේ ගලක් උඩින් යනවා. අන්න ඒ ගලක් උඩින් යනවා කියන එක තමයි අන්න කැකිරි කෑවා කියන කතාව. එතකොට මේක හරහා යනකොට අරකේ ඒ ධාරාවෙම තියෙනවා අර පෙර එක ගැන හැඟීම. එතකොට එහෙමනම් මෙතන තියෙනවා මේ පෙරාගය. දැන් විඥානේ සකස් වුණා නම් මේක පෙරාගය තියෙනවා. දැන් මං දැන් කැකිරි මාළුවක් කනකොට ඇති වෙන ආගේ දැන් ආගේ. පෙරාගයයි දැන් ආගේ සසඳලා බැලුවා. බැලුවට පස්සේ විඥාන ධාරාව ගැලුවා නම් අන්න අපි කියනවා නිත්‍යයි කියලා. ඒ කියන්නේ මේක හරියට මේ මිනිස්සයන් පළක් වෙලාවට ওই කාර් එකක් එහෙම ස්ටාර්ට් කරන්න ගියාම ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ පාර එක්කෙනෙක් ආ ස්ටාර්ට් වෙන්නේ නැද්ද කියලා බලන්න නැද්ද කියලා අර යයිල්ල ගහනවා බොනට් එකට. ගැව්වා මේක හිටපුවම අර හෙල්ලීම නිසා හරි ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් වෙනවාම අර මිනිස්සයා hina වෙලා කියනවා දැක්කා දැන් හරිනේ වැඩේ. දැන් යන්න පුළුවන් කියලා කියනවා. ආන් ඒ වගේ පොඩ්ඩක් ගැලුවා නම් ඒක ඇති. ආන් ඒකෙන් තමයි මේ නිත්‍යභාවය කියන එක ඇති වෙන්නේ. ඉතින් මේක හුඟ ලොකු වටිනා වූ ධර්මයක්. යන්තම් කම්පයා කරලා බැලුවා ගැලුවා නම් ඒක ඇති. පළප් කලාවට තියෙනවා මේව ගලන්නේ නැති අවස්ථාවන් කියන ඒවා තියෙනවා. එතකොට දැන් ඔය නිත්‍යභාවය ලබා ගැනීම සඳහා අපි යමකින් යමක් වෙන් කරලා හරි විඥානයේ පැවතීමට අපි උත්සාහ කරනවා කියන එක තියෙනවා. වෙන් කිරීමක් පවා කරන්න අපි කැමති ඒකට. එතකොට දැන් මෙන්න මේ රේඛාව අපි දික් කළොත් දැන් නිත්‍යයි කියන කාව මේක කියනවා පදුට්ටමන සංකප්පේ කියලා. ඉතින් මේ වචනයත් හරි ගැලපෙනවා. නිකන් දුට්ට ස්වභාවයක් නේක තියෙන නේද පදුට්ටමන සංකප්පේ. මේක දික් කළායින් පස්සේ මේක ඉන්නේ හරියටම ක්‍රෝධයට. දැන් පේනවද මේ බුදුහාමුදුරන් පැටර්න් එකක් පෙන්නන්නේ? අභිජ්ජාව, ඊට පස්සේ ඒක නිසාම ඇතිවෙනා වූ ව්‍යාපාදය, ඊට පස්සේ මේක දික් කරාට පස්සේ ක්‍රෝධය. එතකොට ඔය ක්‍රෝධය කියන එක මනසට ඇතුල් වෙන්නේ 13 වෙනි රවුමේදී. ක්‍රෝධය කියලා කියන්නේ මොකද්ද? ක්‍රෝධය කියලා කියන්නේ මේ පුද්ගලයා මට හානි කරනවා, මගේ ඥාතීන්ට හානි කරනවා, මගේ හිතමිතුරන්ට හානි කරනවා කියන එක ගන්න. ඒ වගේම එහෙම නැත්නම් තමන්ගේ හතුරන්ට හානි කරනවා නම් අන්න ඒක නිසාත් හතුරන්ට උදව් උපකාර කරනවා නම් ඒක නිසාත් තමන්ට ක්‍රෝධය කියන එක ඇති වෙනවා. එතකොට මේක අපි දන්නේ නැහැ මේ පෙර නිත්‍යභාවය නිසා ඇති වූ දෙයක් කියලා මෙයා දන්නේ නැහැ. ජරාවයි කියලා දන්නේ නැති අවස්ථාවක් මේකේ තියෙනවා. ඒ කියන්නේ දැන් මගේ 100 අවුරුදු 100ක් ජීවත් වුණා 100ට හැමදාම ආහාර ගන්න ගියාම තරහා යනවා. එයා හිතනවා ඉස්සර වගේම රසට මට මේක කන්න පුළුවන් වෙන්න ඕනි කියන එක. එයා කල්පනා කරන්නේ නැහැ මේක මගේ ටේස්ට් බඩ්ස් ටික ගිහිල්ලා ඒක නිසායි මේක වෙලා තියෙන්නේ. එයා ඒක දන්නේ නැහැ. එයා හිතනවා මේක නිත්‍යයි. එතකොට මේ නිත්‍යභාවය එයා පතනවා. ඒ කියන්නේ අර වේදනාව පතන නිසා තමයි මෙතන මේ ක්‍රෝධය කියන එක තියෙන්නේ. අර සල්ලෙන් අල්ල කරකෝන තාක්කල් මම මේකම ඉල්ලනවා. ඉතින් ඒකෙන් නිත්‍යභාවය කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට මේක තමයි මේ ඩයග්‍රෑම් එකෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේම ඕගලන්ට පේනවා මෙතන ලකුණු කරලා තියෙනවා අවුපසන්න චිත්තිය කියලා. ඒ කියන්නේ මේ සංස්කාරවල තියෙන විසමතාවය කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මේකේ උපනාහය කියන එකත් මේ ඩයග්‍රෑම් එකේම ලකුණු කරලා තියෙනවා. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. හතරවෙනි ස්ලයිඩ් එක. හතරවෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්වන්නේ මේ උපනාහය කියන එක. මේ උපනාහය කියන එක අපි දන්නෝ ඔය බද්ධ වෛරය කියලා එක බද්ධ සංඥාවක් කියලාත් අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඔය බයබේරව සූත්‍රයේ පෙන්වන්නේ මේ අවුපසන්න චිත්තය කියන එක. ඒ කියන්නේ මේ යම්කිසි සංස්කාරයක් අපි සකස් කරා නම් ඒ සංස්කාරයේ පෙර සංස්කාරයත් එක්ක සමාන වෙන්නේ නැහැ. එතකොට මම මුලින් හදන්නා වූ සංස්කාරයේ මේ උඩ තියෙන්නේ මේක පස්සේ ඇති වෙන සංස්කාරේ පෙර සංස්කාර පසු සංස්කාර මේ දෙක කිසිම ආකාරයකින් සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැති හේතුව තමයි මේ රූපය ස්පර්ශ කරන ලද්දා වූ චිත්තයක ජරාව නිසා ඇතිවෙච්ච ව්‍යාධි ස්වභාවය කියන එක තියෙනවා. එතකොට ඒකේ තියෙනවා මේ දෙක සමාන වෙන්නේ නැහැ. කොහොමද සමාන කරන්න බෑ? ඉතින් ඕකට සරල උදාහරණයකින් කියනවා නම් ඔයගොල්ලන්ගේ ගෙදර පික්චර් ෆ්‍රේම් එකක් එහෙම තියෙනවා නම් ඒකේ ලස්සන්ට මුලින් ගෙනල්ලා ඉල්ලලා තියෙනවා. ටිකක් කල් යනකොට පේනවා මේකේ ඇණියක් මලකඩ කාලා. එතකොට මේ මලකඩ කාලා තිනකොට දැන් ඉතින් හැමදාම බලන්න යන්නේ පික්චර් එකනේ. දැන් ඉතින් මේක හරි නැහැ. තීන්ත ටිකක් හරි ගහලා වහන්න. වැහුවාට මොකද වෙන්නේ? ඊළඟ දවසෙත් ඇවිල්ලා අපි පික්චර් ෆ්‍රේම් එක දිහා බලනකොට තමන් දන්න මේක ඇතුළේ ම ඇනේ මලකඩ කාලයි කියලා. එතකොට අර ඒ ජරා වෙච්ච රූපයක් ස්පර්ශ කළායි මේක හදලා තියෙන්නේ නේද? එතකොට ඒ තමන්ගේ විඥානේ සකස් වෙන්නේ. එතකොට ඊයේ බලනකොට වගේ නෙමෙයි අද තවත් මලකඩ ඇනේ තව යක මලකඩ කාලා. ඒක සිතේ තියෙනවානේ. තීන්ත කාලා වැහුවට ඒක නිසා මේ දෙක සමාන වෙන්නේ නැහැ. ජරා වුණු ඇති වුණු ව්‍යාධි ස්වභාවය කියන එක තියෙනවා. ඉතින් මලකඩ කාපු යකඩ ඇනේ දිරනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ කියන එකත් කල්පනා කරන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සෙක් ඉතින් ඔක තේරුම් ගන්නේ නැහැනේ. දැන් බබෙක් එහෙම ඉපදුනහම කල්පනා කරන්නේ අනේ මෙයා හොඳ ලස්සන වෙලා ලෝක හැදෙන වයස කියලා කියන්නේ. හැබැයි බබාට වෙන්නේ මොකද? පාටිහෙකුත් දානවා බබා ඇතුලෙන් දිරනවා. ඒකනේ කලින් වරට වඩා දැන් දිරනවා. ඒක වැහිලා තියෙනවා. සංස්කාරයන් බිඳෙනවා. නමුත් අපි නිත්‍යයි කියලා ගන්න. අපි පුද්ගලයන් වෙනස් නොවෙනවා කියලා හිතනොත් මේ විදිහට තමයි මේ බද්ධ සංඥාව කියන එක ඇති වෙන්නේ. ඒතර මේ සංස්කාරවල විසමතාවයේ අපිට මේ උපනාහය කියන එක ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට උද්දච්චය කියන එක මේ 11 වෙනි රාමුවේදී තමයි සිතට ඇතුල් වෙන්නේ. මෙතනින් ඇති වෙන්නේ උද්දච්චය කියන එක, රෙස්ලස්නස් කියන එක එතන ඇති වෙනවා. ක්‍රෝධය කියන එක 13 වෙනි රාමුවේදී ඇතුල් වීම කියන එක තියෙනවා. උපනාහය කියන එක 14 වෙනි රාමුවේදී තමයි සිතට ඇතුල් වීම කියන එක තියෙනවා. ඉතින් ඕක තවත් ගැඹුරට කෙනෙක් බැලුවාම පේනවා මෙතන මේ බද්ධ වෛරී කතාවල් ඒවා ඇති වෙන්නේ අර සුභ යන සංඥාවේ නොපවතීම නිසා. සුභයි කියලා ගත්ත එක පවතින් නැති නිසායි වෛරය. නමුත් එයා හිතනවා පවතින්න ඕනේ කියලා. දැන් මගේ 100ට ඉතින් තරහා ගිහිල්ලා ඉතින් ඒ වගේ ඉන්නේ ඒ අර්ථයෙන්ම තමයි. එයා හිතනවා මේක ඉස්සර වගේම පවතින්න ඕනේ කියන එක. එතකොට එහෙනම් අපි ඉගෙන ගත්ත උපනාහය කියන එක මේ අවුපසන්න චිත්තය නිසා තමයි මේ උපනාහය කියන එක ඇති වෙන්නේ. මෙතන සංස්කාරවල විසමතාවයේ තියෙන උපනාහය තුලත් සංස්කාරවල විසමතාවයේ තියෙනවා. ඉතින් ඕක අපි ඉගෙන ගත්ත අර ලේබල් කරනවා එහෙම කියලා නේද? එතකොට ඊළඟට තියෙන කාරණාව තමයි බුදුහාමුදුරු දේශනා කළේ මක්කය කියන එක. මක්කේ ඇති වෙන්න නම් මේ ක්‍රෝධය කියන එක තියෙන්න ඕනේ. ක්‍රෝධයෙන් තමයි මක්කය කියන එක ඇති වෙන්නේ. එතකොට ක්‍රෝධය ඇති වෙන්න නම් නිත්‍යභාවය සහිත වූ පදුට්ටමන සංකප්පය. දැන් බලන්න මේක මේ මක්කයට එන්නේ කොහොමද? ආන්න විඥාන ධාරාවේ පෙරාගයයි දැන් තීනාගයයි ගැලපුවා. යාන්තම් ධාරාව ගැලුවා නම් නිත්‍යයි. දික්කරා ආව ක්‍රෝධයට. ක්‍රෝධය තුල තියෙනවා නිත්‍යභාවය. ඒකෙන්ම තමයි මේ මක්කේ කියන එකත් අපිට ඇති වෙනවා කියන එක තියෙනවා. ඉතින් එතකොට මේ මක්කේ කියන පැහැදිලි කිරීම මතකයි අපි බැලුවා. ඒ මක්කේදී අපි ගුණයන් මකනවා කියලා අපි පස්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. ඒකේ අපි උදාහරණයක් දෙකක් දුන්නා. අර ඔෆිස් එකේ එක්සැම්පල් එක. අර ආයතනයක රසාවක් ගන්නකොට තමන් මමත් ඇප්ලයි කරනවා, මාත් එක්ක ඉන්න යාළුවත් ඇප්ලයි කරනවා. හැබැයි ආයතනයේ ප්‍රධානියා රසාව දුන්නේ අර මනුස්සයට. එයාට එක්ස්පීරියන්ස් අඩුයි. ඒකට මම ගුණේ මැකුවා. ඒකට ඔතෙන්දී අපිට පේනවා අර මුලින්ම විඥාන ධාරාව ගලාගෙන ආවේ ආයතනීය ප්‍රධානියාගේ මගේ පැත්තට. දැන් කොහටද ගලන්නේ? මං හිතුවේ හැමදාම මගේ පැත්තට ගලනවාම. ඒ දවස්වල මට හොඳ ශ්‍රද්ධාවක් වෙන හොඳ මහත්යම ආව තෝරගත්ත මහත්යයි කියලා. දැන් මියාගේ ධාරාව ගලුවේ මගේ අර යාළුවාගේ මේ වැඩ කරන එක්කෙනාගේ දයාවට. දැන් මගේ පැත්තට නෙමෙයි ඉන්නේ. ආන් ඒ වෙලාවේදී අර නිත්‍යව ගලන්නේ නැහැ මං. එහෙනම් එයාගේ ගුණය මහනවා කියන එක තේනවා. මොන ගුණයද? ශ්‍රද්ධා ගුණය. අර ඉස්සෙල්ල හොඳ මහත්යා කියලා ගත්ත ඒ ගුණය මහනවා. එතකොට ඒක තමයි මේ පළවෙනි කාරණාවෙන් උදාහරණෙන් අපි පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණාවට අපි උදාහරණයට අපිට පේනවා අර හාමුදුරු දෙනමගේ කතාව. ඉතින් ඒ වෙලාවේදී අර පොඩි හාමුදුරු කාන්තාවක් දැකලා ගිහිල්ලා මහන වුණා. ඉතින් ලොකු හාමුදුරු දොස් කියනවා එයාට මේ තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක්, විරියක්, ප්‍රඥාවක් එහෙම තිබුණේ නැහැයි කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට පේනවා මේ ගුණයන් පහක්ම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ගුණයන් පහක්ම ගියා කියලා. එතකොට අභ්‍යන්තරේ ගුණමැකීමයි, බාහිර ගුණමැකීමයි කියලා දෙකක්ම පේනවා. එතකොට දැන් උතෙන්දි තව පේන දෙයක් තමයි මේ පළවෙනි උදාහරණයෙන් අපිට පේන දෙයක් තමයි ඔය අශ්‍රද්ධාවට යෑම කියන එක ඇති වෙන්නේ ප්‍රඥාව නැතිකම නිසා. ප්‍රඥාව නැතිවීම කියන එක සිද්ධ වෙන්නේ මොකද්ද? අර නිත්‍යභාවය නිසා. ඒ නිත්‍යභාවය කියන එක ඕගොල්ලන්ට දන්නවා අර ස්පෙෂල් එකේ ඉගෙනගත් අත්තායි දැන් නිත්‍යට යනවා. අර මානෙන් ජැක් එකක් ගහලා. එතකොට මේ ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන එක ඒක මගින් වළක්වනවා කියලා. එතකොට අපේ මේ මානිය කියන එක ඇති වුණාට පස්සේ ඒකෙන් මේක වැළක්වීම කියන එක තියෙනවා. ප්‍රඥාව ඉඳන් යන්නේ. දැන් මෙයා නිත්‍යයි කියලානේ අරන් තියෙන්නේ. ඇයි නිත්‍යයි කියලා ගත්තේ? පදුට්ටමන සංකප්පේ අන්න නිත්‍යභාවයේ ඇති වුණා. ප්‍රෝධයට ගියා. දැන් ආවා මක්කයට. එතකොට ඒතන තියෙනා වූ නිත්‍යභාවය මගින් අපි වළක්කලා තමයි අර ආයතනයේ ප්‍රධානියා කරේ තිබෙනා වූ ශ්‍රද්ධාව කියන එහෙම ගුණේ අපි අයින් කරේ කියන එක පේනවා. ඊළඟට දැන් ඊළඟට බලන්න ඕනේ තියෙන කාරණාව තමයි පලාසය කියන එක. පලාසය කියන එක ඇති වෙන්නේ උපනාහය නිසා. එතකොට මේ මක්කේ කියන එක මේකට උදව් උපකාර කරනවා. මේ පලාසය කියන එක ඇති වෙන්න කොහොමද උදව් උපකාර කරන්නේ? ඒ කියන්නේ නිවනින් පිටත දෙයක් ගත්තනම් අන්න එතන මක්කේ තියෙනවා. නිවනේ ගුණය නිමකවි. එතකොට ඒ අවස්ථාවේදී අපි ඒක පවතිනවා කියලා හිතනවා. ඒක පවතින්නේ නැහැ. ඉතින් මේ නිසා අපිට පේනවා මේ විදිහට මක්කේ නිසා පලාසය ඇති වෙනවා කියන එක. එතකොට ඔය සංස්කාර කියන එක නිත්‍ය නොවීම, ඒ කියන්නේ අවුපසන්න චිත්තය, ඒක නිසා අපිට උපනාය අපි ඉස්සෙල් ඩයග්‍රෑම් එකේ ඉගෙන ගත්තා. එතකොට මේ සංස්කාර සමාන නොවන බැවින් මේකට වඩා හොඳ එකක් තියෙනවා කියලා අපි නිතරම හිතනවා. තමන්ට රස්සාවක් තියෙනවා නම් තමන් කල්පනා කරනවා මේ රස්සාවට වඩා කොච්චර හොඳද බොස්ගේ රස්සාව නේද? මේකට වඩා හොඳ එකක් තියෙනවායි කියලා හිතනවා. එතෙන්දි විඥානි පිහිටවනවා කියන එක තියෙනවා. සංස්කාරවල විසමතාවයෙන්. ඇයි බොස් ඒක අබ්බෙවි මේසයක් උකුලට කකුලක් තියාගෙන එයා කියනවා මට අරග කරපන් මේක කරපන් කියලා. එතකොට ඒ සංස්කාරයේ මම වැඩ කරන එක්කෙනා මම වැඩම කරනවා. එතකොට අර සංස්කාරවල විසමතාවයම තමයි මෙතන බලපාලා තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා මේකෙදී අපි උදාහරණ දෙකක් ඉගෙන ගත්තා. ඒ උදාහරණ දෙක මෙතන ලියලා තිනවා. අර යාළුවගේ යාළුවෝ අපි වෙන් කරනවා කියලා පලාසේදී අර සමානකම නොමැති නිසායි යාළුවෝගේ යාළුවෝ වෙන් කරන්නේ. දැන් මගේ යාළුවෙක් හිටියා, එයාට තව යාළුවෙක් ඇති වුණා. ඒ මට උන්නම් ওই යාළුවෝ දෙන්නම අත්හැරලා දාන්න පුළුවන්. හැබැයි මට තණ්හාවක් තියෙනවා පළවෙනි යාළුවා, එයා ඇමති කෙනෙක්, ආයතනික ප්‍රධානියෙක්, මං එයාව තියාගන්න ඕනි කියන එක. දැන් බලන්න බැරි වෙලාවත් අර දෙවෙනි යාළුවත් එයත් ඇමති නම් මෙයත් ඇමති නම් අරයාගේ නහයත් මෙයාගේ නහය වගේ නම් අරයාගේ කටත් මෙයාගේ කට වගේ නම් මං වෙන් කරන්න යන්නේ නැහැ. මේ දෙකේ මේ සංස්කාරවල විසමතාවය, ඒ කියන්නේ ඒගොල්ලෝ මුලින්දම්ම ගත්තා වූ දේ නේද? බලන්න අවපසන්න චිත්තේ නෑවිලා තියෙන්නේ. ඒ කියන්නේ අවපසන්න චිත්තේ මේ සංස්කාරයන් නිසා, පෙර පූර්ව කරා වූ කර්මයන් නිසා. එතකොට ඒ අනුව මෞකුසට ගිය වෙලාවම මේගොල්ලන්ට එක්කෙනෙකුට හොඳ එකක්, තව එක්කෙනෙකුට කට ඇද එකක්, අන්න ඒ වගේ මේවා වෙලා තියෙනවා. එතකොට ඒ වෙනසම තමයි මේ දිගටම බලපාලා තියෙන්නේ. ඒක නිසායි අපි වෙන් කරන්නේ කියන එක අපිට පේනවා. ඒ වගේම තමයි මේ සමානකමක් නැතිකම නිසාම තමයි අපි අර කකුලේ තුවාල සහිත කොටස වෙන් කිරීම කියන එක තියෙන්නේ. කකුලේ පල්ලෙහත් තුවාල, උඩත් තුවාල නම් වෙන් කරන්න යන්නේ නැහැ. යට කෑල්ල තුවාල, උඩ කෑල්ල තුවාල නැහැ. ඒක නිසා තමයි කපල වෙන් කරන්නේ. ඒතර විසමතාවය නිසා තමයි වෙන් කිරීම කියන එක තියෙන්නේ. එතකොට එහෙමනම් දැන් අපි ඉගෙන ගත්තා මේ පලාසය දක්වා. ඊළඟට අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඊර්ෂ්‍යාව කියන එක. එතකොට ඊර්ෂ්‍යාව මෙතන ලකුණු කරලා තියෙනවා. දැන් මෙතෙන්දි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ මේ අනුන්ගේ සැපත නොවිසනවා කියන එක, ඉවසන්නේ නැහැ. එතන මක්කේ නිසා ඊර්ෂ්‍යාව වෙනවා කියලා අපි මුලින්ම ඉගෙන ගත්තා වත්තුපොම සූත්‍ර දවස් 4 වැඩසටහනේ. මක්කේ නිත්‍යභාවය කියන එක බලපෑවා. එහෙනම් ඊර්ෂ්‍යාවටත් නිත්‍යභාවය කියන එක බලපාන. කොහොමද ඊර්ෂ්‍යාවට නිත්‍යභාවය බලපාන්නේ? අර ඔෆිස් එකේ උදාහරණෙදි Tamanට පේනවා අර පුද්ගලයාට රස්සාව හම්බ වෙලා දැන් එයා සැපට ඉන්නවා කියලානේ අපි හිතන්නේ. එයාට ප්‍රොමෝෂන් එක හම්බ වුණා. මට නෙමෙයි හම්බ වුණේ. එතකොට මම හිතනවා එයාගේ සැපත නිත්‍ය වශයෙන් පවතින. ඒ මට ඒක අහිමි වුණා. මට ඒක අහිමි වුණා කියලා තමයි මම ඊර්ෂ්‍යාවක් කියන එක ඇති වෙන්නේ. ඕක අපිට හුඟාම වැටෙන්නේ කොයි අවස්ථාවේද? අපිට ආරංචි වුණා නම් බැරි වෙලාවත් ඔයාට නෙමෙයි රස්සාව දුන්නේ අරයට, ඒ පුද්ගලයා ඒ ඉන්ටර්වියු බෝඩ් එකේදී මැරලා වැටුණා. හાર્ට් ඇටැක් ඇදලා. එහෙනම් ඊර්ෂ්‍යාවක් නැහැ. නිත්‍යභාවයක් නැතිකම නිසා. ඒ වගේම අර අනිත් වචනේ තමයි සැපත තියෙන නිත්‍ය වශයෙන්. දැන් අනිත් ඒක වැටහෙනවා අපිට. දැන් අනිත් අනිත් මනුස්ස ඉන්ටර්වියු බෝඩ් එකේදී කිව්වා නම් ආයතන ප්‍රධානී මම ඔයාට දෙනවා ඒ විදිහම රස්සාවක්. එකම පඩිය. කිසිම වෙනසක් නැහැ. වෙන සෙක්ෂන් එකේ. ප්‍රශ්නයක් නැහැ නේ මට නේද? ඒ කියන්නේ යාට ඒක හම්බුණා මට මේක හම්බුණා. එතකොට යාට අරයේ සැපත නිත්‍ය වශයෙන් පවතිනවා. ඒක මට අහිමි වුණා කියලා තමයි ඒකේ තියෙන්නේ. ඒකෝ නිත්‍යභාවයයි අරක අහිමි වුණා කියන කතාවයි එතන දෙකක් බලපාලා තියෙන්නේ. ඒ අනුව තමයි අපිට මේ ඊර්ෂ්‍යාව කියන එක තියෙන්නේ. ඉතින් අපි ඕක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා බලලා තියෙනවනේ. ඉතින් ඊර්ෂ්‍යාව කරන්න වටින්නේ නැහැයි කියන එක නේද? මොකද දැන් ඔය අපි තේරුම් ගත්ත මේ මක්කේ කියන එක සක්කාය දිට්ඨි පසු සංඥා වශයෙන් සලකන්න පුළුවන් ඒ කියන එක තමන්ගේ මගේ කියලා ගත්තා. ඒක නිසායි මේක තියෙන්නේ. අර ඒක නිසා තමයි අපිට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. ඒකෙන් තමයි මක්කෙන් ඊර්ෂ්‍යාව ඇති වෙනවා කියලා අපි තේරුම් ගත්තා. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා මේකේ දැන් එක දිගට ගලාගෙන ඇවිල්ලා තියෙනවා. කොහොමද? මිච්ඡා දිට්ඨික සංඥාවක් ආවා. ඒක නිසා විඥානීය පැවතීම අභිජ්ජාව. ඔන්න විඥානේ යන්තම් එක පාට පත්තු වීමක් කියන එක වුණා. ඒක ඇති වුණාට පස්සේ ඔන්න විඥාන පෙරාගයයි දැන් අගයයි සසඳලා බැලුවා. ගැලුවා නම් පදුට්ට මන සංකප්පේ දැන් හරි නිත්‍යයි. යන්තම් ටච් වුණා නම් ඇති නිත්‍යයි. ඒක දික් කරාම ක්‍රෝධයට. ක්‍රෝධය තුල තියෙනවා ඒ නිත්‍යභාවය. ඊට පස්සේ ඒ නිත්‍යභාවය ඇවිල්ලා තියෙනවා මක්කේට. මක්කේට ආපු නිත්‍යභාවය ඇවිල්ලා තියෙනවා ඊර්ෂ්‍යාවට. බලන්න මෙතනින් නේද පටන් අරගෙන තියෙන්නේ. මේ කතාව තමයි මේ ඔඩුදුවල දිගින් දිගටම විඥාන ධාරාවත් එක්ක ඇවිල්ලා ඇවිල්ලා තියෙන්නේ. මේ ඊර්ෂ්‍යාව දක්වා ඇවිල්ලා. එතකොට මෙතන පෙන්නනවා මේ 4 වෙනි රවුමෙන් පස්සේ ඊර්ෂ්‍යාව හට ගැනීම කියන එක ආරම්භ වෙනවා. ඒකේ අධිකභාවය මක්කය නිසා ඇති වෙනවා කියලා. 4 දී ආරම්භ වීමක් තියෙනවා. ඊට පස්සේ අධික වෙන්නේ මේ මක්කේ පස්සේ තමයි. ඉතින් මෙතෙන්දි තවත් ධර්මයක් පේනවා. ඒකේ තමයි මේ මක්කේ නිසා මේ පලාසය කියන එක ඇතිවීම කියන එක තියෙනවා. එතකොට මක්කෙන් පලාසය ඇති වෙලා දැන් බලන්න අර ඔෆිස් එකේ උදාහරණයේදී දැන් මම මොකටද මේ අර ප්‍රොමෝෂන් එක ගන්න යන්නේ? මං හිතනවා අරක හොඳයි කියලා නේ. මට හම්බ වෙලා තියෙන එක ගැන මම සතුටු වෙලා නැහැ. මං කල්පනා කරන්නේ අරක හොඳයි, අර ප්‍රොමෝෂන් එක තමයි හොඳ, බොස් ගිරස්සාව වගේ නේ. ඒක තමයි හොඳ කියන එක. එතකොට මට තියෙන එක මම පලාස කළා. පලාස කරලා මම හොයාගෙන යනවා. හොයාගෙන යනකොට අනිත් මනුස්සයටයි හම්බුනේ මට නෙමෙයි. පේනවද මේ පැත්තෙන් යනවා. දකුණු පැත්තෙන් ගිහිල්ලා පල්ලෙහැයි මේ පැත්තෙන් එනවා කියලා පේනවද? හොයාගෙන ගියා. ටීච් එක පලාස කළා. හොයාගෙන ගියා. හොයාගෙන ගියාම ආරයට හම්බුණා, මට නෙමෙයි හම්බුනේ. දැන් ඊර්ෂ්‍යයි. අපිට ලැබිලා තියෙනවා නම් අපි ඕන වෙලාවක පලාස කරනවා. පලාස කරලා හොයාගෙන ගිහිල්ලා ඒක නැතිකම. එහෙමනම් අපිට පේනවා මෙන්න මෙහෙම අර්ථයක්. මක්කෙන් පලාසේ, පලාසෙන් ඊර්ෂ්‍යාව කියලා නේද? නමුත් රහතන් වහන්සේ පෙන්නනවා මේ මක්කෙන් තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. පලාසේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි. වෙන්කරන භාවිතා කරන ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි කියන එක තියෙනවා. ඉතින් ඕක අපි අර පෙන්නලා දිනනවා මේ සබ්බාසව එකෙන් බැලුවා නම් මතකද අර තටාකයක දාලා කරකවනවා කිවි, මැද්දේ හබ් එක තියෙනවා කිවි. ඒකේ මේ පෙන්වන්නේ මොකද්ද? මේ එක රවුමක් අනිත් එකකට වඩා වේගවත් වෙනවා. වේගවත් වෙලා අර තමන්ට ලැබිලා තියෙනවා නම් පලාස කරනවා. පලාස කරලා යනවා. ඉතින් රවුන්ඩ් එකේ වෙනස අතු අනු තමයි මේ මක්කේ. ඒකෙන් ඊර්ෂ්‍යාව කියන එක එහෙම තියෙන එක අරක දන්න අයට සම්බන්ධ කරලා බලන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ කියන්නේ මේක අවස්ථාවේදී අර ඇතුලේ හබ් එකේ රවුම වේගවත් වෙලා. ඉතින් එතකොට දැන් පලාසේ. තව හොඳ එකක් ඇතිවයි කියලා අපි හොයනවා. ප්‍රොමෝෂන් එක. රූපියට ආව, ආරයට හම්බුණා, මට නැහැ. අනේ ඊර්ෂ්‍යාව. එතකොට ඊළඟට අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ දැන් මච්චරිය කියන එක. ඒ මච්චරිය කියන එක පලාසේ මගෙන් ඇති වෙන බවත් මේක ලාභ මච්චරිය වශයෙන්ුත් අපි විමසලා තියෙනවා. පලාසය තුල තියෙන සංස්කාරවල සමානතාවයක් නොමැතිකම. මතකද? මෙතනින් අපිට ඇති වුණ ආඋපසන්න චිත්තයේ සංස්කාර සමාන නැහැ කියන එක. ඒකෙන් අපි උපනාහයට ආවා. ඒ උපනාහයෙන් තමයි අපි ඊට පස්සේ අපි ගමන් කරන්නේ මේ ඒ උපලාහයෙන් පලාසය, පලාසයෙන් ඒ මච්චරිය කියන එකට අපි ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට දැන් පලාසේදී අපි දන්නවා දැන් අපි අර වෙන් කිරීමක් කරනවා. දැන් මච්චරිය කතාවට අපි ගන්නවා නම් අපි ලාභ මච්චරිය උදාහරණ ගත්තොත් ඒ මිනිස්සෙක් විකුණනවා ටින් වර්ග දෙකක්. එක ටින් එකක් වික්කහම අපි හිතමු ඒ මුදලාලිට ඩොලර් 10ක් ලාභයි. තව ටින් එකක් වික්කහම ඩොලර් 5ක් ලාභයි. හැබැයි පහේ ටින් එක කෑවහම මිනිස්සුන්ට හොඳයි. වස විස අඩුයි. හැබැයි මුදලාලි විකුණන්නේ 10ක් තියෙන ලාභ තියෙන ටින් එක, පහේ ටින් එක හංගනවා කියන එක තියෙනවා. එතකොට ඒ විදිහට තමයි අරක 10 ටින් එකද පහේ ටින් එකද කියලා වෙන් කරලා පලාසෙන් වෙන් කරලා අන්න ලාභය කරා ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට දැන් එහෙනම් අපිට මෙතන මේ සම්බන්ධතාවය පේනවා. අවුපසන්න චිත්තය නිසා අපිට මෙතන උපනාහය, උපනාහයෙන් මෙතන පලාසයට ආවා. ඒ පලාසයෙන් අපි එනවා ඒ මච්චරිය කියන එක. එතකොට ඒ ධර්මයේ තුල තියෙන සංස්කාරවල විසමතාවයේ 10 ටින් එකද 5 ටින් එකද ආදී වශයෙන් වෙනස කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන අපිට පේනවා මේ අසමානතාවයට මේ මච්චරිය තුලක් තියෙනවා කියලා. සංස්කාරවල අසමානතාවයට තුරුදුන් රූපේ අසමානතාවය ගැන හැඟීම් තියෙනවා. ඒ හැඟීම් තියෙන නිසා තමයි ඒ වගේ සංඥාවන් භාවිතා කරලා මේකට වඩා හොඳ රූප ඇතියයි හිතලා ඒව හොයනවා. ඒකේ විඥානේ පිහිටවීම කියන එක දැන් 10 ටින් එකේ විඥානේ පිහිටවීම කියන එක කරනවා. මච්චරිට රවුම් අගයක් දෙන්න බැහැයි කියන එක තියෙන නොදිය යුතුයි කියන එක. රහතන් වහන්සේලාට කිසිම රවුමක් ඇත්තේ නැහැ. එතකොට එහෙමනම් මේ ස්ලයිඩ් එක තමයි අපි ගන්නෙ මේ බේස් ස්ලයිඩ් එක හැටියට භාවනාවේදී. මේකෙදි දැන් ඕගලන්ට පේනවා දැන් අපි ඊර්ෂ්‍යාව දක්වා ඉස්සෙල්ලා සාකච්ඡා කරගෙන ආවා. මේ ඊර්ෂ්‍යාවෙන් ඊළඟට අපි පෙන්වන්නේ මායාව, මායාවේ මිච්ඡාදිත්‍ය. ඒකෙන් ඇති වෙනවා මේ රෙඩ් ට්‍රයැංගල් එක. ඒක අපි තව චුට්ටකින් බලනවා. ඒ වගේම තමයි දැන් අපි ආවා මෙතනින් මච්චරියට. ඉතින් මච්චරියෙන් ඇති වෙන සාතේය, සාතේයෙන් ඇති දුස්සීලභාවය කියන එක ඇති වෙනවා. මේක පර්පල් ට්‍රයැංගල් එකයි රෙඩ් ට්‍රයැංගල් එකයි වශයෙන් අපි මේක සාකච්ඡා කරමු. එතකොට මේකේ අර පෙන්වන්න තියෙන්නේ මේක හරියට අර ට්‍රැම්පලින් එක වාගේ. පොඩි ළමයි උඩ පහින් ඉන්නේ නේද? ඒකේ මේ එකක් මේක ඇතුලේ. එක වෙලාවකට මේක අරක උඩ. ඒ වගේ අර පල්ලෙහාට ගියාම ට්‍රැම්පලින් එකකින් පල්ලෙහායකින් අර ෆ්‍රේම් එක උස්සගෙන ඉන්නවා වගේ. තව වෙලාවකට උඩට ගියාම උඩ එකෙන් අර කල්ලගෙන ඉන්නවා වගේ විදිහට අපිට මේක පේනවා. ඒ වගේම තවත් පොඩි කාරණාවක් අපිට පෙන්වන්න පුළුවන් මේක අපි ඉස්සරහට බලනවා. මතක තියාගන්න පුළුවන් දේවල්. මේ අතිමානී කියන එක ඔයගොල්ලෝ දන්නා මේ දුස්සීලභාවය නිසා ඇති වෙන්නේ. එතකොට මේක පත්‍යක් හැටියට උතන තියෙනවා. ඒ වගේම තම්බේ ලකුණු කරලත් තියෙනවා. මේ තම්බේ ඇති වෙන්නේ අතිමානී නිසා. එතකොට මේ විදිහට ඒ කාරණාවන් සම්බන්ධ වීමක් මේ පොඩි ට්‍රයැංගල් එකක් හැම මෙතන තියෙනවා කියන එක කෙනෙකුට බලන්න පුළුවන්. මේම ඒ වගේම මෙතන තියෙනවා මේ අවුපසන්න චිත්තයේ ඉඳන් තම්බේ ඉඳන් මේ අතිමානීය තර දුස්සීලභාවය ඒ වගේ පොඩි එකක් තියෙනවා. එතකොට මේ පොඩි දේවල් වලට අපි ඊළඟට බලන්න යනවා. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. මේ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ මායාව කියන එක. ඊර්ෂ්‍යාවෙන් මායාව ඇතිවීම කියන එක. ඊර්ෂ්‍යාව නිසා මායාව ඇති වෙනවා කියලා අපි දන්නවා. ඒ නමුත් ඒ කියන්නේ තමන්ව යම් දුස්කීලභාවයකට පත් කරගෙන ඒක වසා ගැනීම සඳහා අනුන් රැවටීම තමයි මායාව කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට අන්න යම් කිසි සැපතක් විඳිනවා මට මේක අහිමි වුණා මේක ලබා ගනිමි කියලා සිතලා අපි මායාව කරනවා. අපි ඕක ඉගෙන ගත්තා අර ගායිකාව දෙදෙනෙක්ගේ කතාව. එක ගායිකාවගේ සින්දු රේඩියෝ එකේ ප්‍රචාරය වෙනවා. අනිත් ගායිකාවේ සින්දු ප්‍රචාරය වෙන්නේ. අර ප්‍රචාරය වෙන්නේ නැති ගායිකාව මොකද කරන්නේ? අර ඒ රේඩියෝ එකේ ප්‍රචාරය කරන කට්ටිය හම්බ වෙලා ඒගොල්ලන්ට ආහාර වේලා කරන් දීලා, මත්පැන් බෝතලයක් කරන් දීලා, එහෙම නැත්නම් ඒගොල්ලොත් ඒ කාමී වර්ධව හැසිරීලා ඒ කිරීමක් කළාට පස්සේ ඒ අය මෙයාගේ සින්දු ප්‍රචාරය කරනවා. දැන් ඊට පස්සේ දැන් ඉතින් ගමේ මිනිස්සු, ටවුන් එකේ මිනිස්සු දැක්කහම කියනවා යාළුවෝ එහෙම ආ ඔයාගේ සින්දු හරියට යනවා දැන් රේඩියෝ එකේ අපි අහනවා බොහොම ලස්සනයි කියලා කියන. ඕනම බොරුවක් කීපතරයක් අහන්න හම්බ වෙනකොට ඕකට පුරුදු වෙනවනේ නේද? ඒකනේ තියෙන්නේ සින්දුත් එහෙම නිතර නිතර කියනකොට තමුණුත් ඕකට අල්විඥාණය පිටින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් එයාට හිතෙනවා මේක ලස්සනයි කියලා. ඉතින් ඕක ගිහිල්ලා අර මනුස්සයාට කිව්වට පස්සේ අර මනුස්සයා ඔළුවත් ගස්සලා ගන්නවා මේක ඔහෙම හිමයි කියලා. හැබැයි එයා දන්නවා මම මේක ලබා ගත්තේ අර කාමී වර්ධව හැසිරීම, මත්පැන් බෝතලයක් අරන් දීම, මේ වගේ දෙයක් කරලායි මම මේක කරගත්තේ. ඒක අනිත් අය දකින්නවා දැනගන්නවට මෙයා කැමති වෙන්නේ නෑ. ඒක වසා ගැනීම කියන එක තමයි මේකේ තියෙන්නේ. එතකොට දැන් එහෙනම් අපි මායාව කියන එක අපි ගත්තා. ওই චූල අසපර සූත්‍රයේම තමයි මායාව ඇති වෙන්නේ ඊර්ෂ්‍යාවෙන් නිසා කියලා අපි සාකච්ඡා කළේ කලින්. එතකොට ඊළඟට අපි බලන කාරණාව තමයි මේ සාතීය කියන එක. ওই සාතීය කියන එක ඇති වෙන්නේ මේ මච්චරිය කියන එකෙන් තමයි. ඒක ප්‍රත්‍ය හැටියට සාධාරණ කාරණේ හැටියට තියෙන්නේ. ඒ හේතුව හැටියට තියෙන්නේ විඥාන ධාරාවේ පැවතීම, නিত্য භාවය කියන එක. මච්චරිය වශයෙන් සලකනකොට ලාභ මච්චරිය විතරක් සැලකීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක හේතුව මොකද? මේ සංඥාව නිසා ඇතිවෙනා උදේ සිවුන් නිසා. එතකොට නමුත් අපි තේරුම් ගන්න ඕනි රූපයෙන් තොරව ඇතිවෙනා වූ සංඥාවකුත් නැත කියලා. අර පදුට්ට මන සංකප්පෙන් තොර වූ අර ක්‍රෝධයක් වාගේ දෙයක් නැහැ වගේ, මක්කයක් නැහැ වගේ ඒ සංඥාවෙන් මොකද මේක පෙන්වන්නේ? නිව සංඥා නා සංඥායතන ලාභියත් 150ක් රූපය ස්පර්ශ කරනවා කියන එක තියෙනවා. එතකොට ඒක නිසා රූපයෙන් තොර වූ දෙයක් නැහැ. දැන් ඕගලන්ට වේදනාවක් ගැන කතා කරන්න පුළුවන්ද? අර කාපු කෑමක් රසයක් අරකම් මේකක් නැත්තම් මේ ආයතන පහෙන් ඇහැ කන නාසය දිව ශරීරයෙන් ඇති වුණා වූ දෙයකින් තොරව අපිට වේදනාව කියන එකේ අර්ථ දැක්වීමකුත් නැහැ. අපි දන්නේ නැහැ මේ මේක. එතකොට ඒ වගේම තමයි මේකත්. එතකොට සංඥාව කියන එක නිසා ඇති වෙන දේ සියුමයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට සංඥා මේ සාතිය කියන එක ඇතිවන්නේ නම් අපි වංචා කිරීම කියන එක කර. ඉතින් අපි දන්නවා ඔය සාතිය කියන්නේ සංඥාව හිම ලාභයක් කියලා ගන්න අපි රූපය ගන්න හුඟක් පැහැදිලි වෙන්නේ. මේ ඒකෙන් වංචා කරනවා කියලා. එතකොට සාතිය සංඥාව කියන එක ලාභයක් කියලා ගන්නේ නැත්නම් මේ මනුස්සයාට යන්න පුළුවන් හත්වෙනි ධානයට. ඒක අතහැරීම කියන එක. එතකොට අපි සාතිය තුනම වංචා කරනවා. මොකද්ද අපි වංචා කරන්නේ? නිවනින් පිටතූ දෙයක් ගැනීම මො තමයි වංචාව. ඒකින් ඒ පිට දෙයක් ගත්තා නම් වංචාව. අර සාමාන්‍ය මිනිස්සු වංචා කරනවා කියන අර්ථයට වඩා ගැඹුරට මේ සාතිය කියන එකේ අර්ථය කියන එක තියෙනවා. එතකොට මේ විදිහට හරියට මේක දැක්කොත් නම් ඉතින් හත්වෙනි ධ්‍යාන සමාපත්තියමයි තියෙනවා මේ අවස්ථාවේදී. ඒකේ ඒ දකින්නවා කියන එක. මම මෙච්චර දවසක් මෙන්න මේව ලාභයි කියලා අරගෙන නේද? ඒතර නිකන් නෙමෙයි. අර බොනට් එකට ගහලා අර කර තට්ටු වෙච්ච වෙලාවේ දැන් රූපේ කතාව නිත්‍යභාවේ ඒකෙන් ඇති වුණු වේදනා වේදනාවෙන් සංඥා ඒ ඔක්කෝ වලකට සම්බන්ධ වෙලා කෙනෙක් දකින්නවා නම් එහෙමනම් ඒ හත්ෙනි ධ්‍යාන සමාපත්තිය හිටන් තියෙනවා. ඊළඟට මේකේ මහපව් පෙන්නලා දීලා තිනවා මේ මායාව කියන එක. ඒකත් ඒ චූල අස්සපුර සූත්‍රයේ ඉගෙන ගන්නවා අපි. මායාව නිසා මිච්ඡාදිට්ඨිය කියන එක ඇති වෙනවා කියලා. එතකොට මේ මායාවෙන් මෙතන මිච්ඡාදිට්ඨිය ඇති වෙනවා. එහෙමනම් මෙතන මේ ට්‍රයැන්ගල් එක සම්පූර්ණ වෙනවා. ඊර්ෂ්‍යාවෙන් මායාව, මායාවෙන් මිච්ඡාදිට්ඨිය. එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මෙතනදී අපි පෙන්නනවා මේ ට්‍රයැන්ගල් එකේ තිබෙනා වූ සම්බන්ධතාවයන් අපි පෙන්වන්න හදන්නේ. මේ සාතිය දක්වා අපි දැන් ආවා ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ. එතකොට මේ සාතිය නිසා අපිට ඇති වෙන මේ දුස්සීල භාවය කියන එක. ඒ ලාභය නිසායි අපි වංචා කරන්නේ. අර මුදලාලි ලාභ මච්චරියට අර හොර අපි කරනවා නේද? ග්‍රෑම් 1000ක් විකුණන්න නැතුව 900ක් විකුණනවා. අන්න ඒකෙන් වංචාව කියන එක එහෙම ඇති වෙනවා. ඉතින් වංචා වෙලා ඊට පස්සේ ඒකෙන් අපිට ඇති වෙනවා ඒ දුස්සීල භාවය කියන එක. දැන් එහෙමනම් අපිට පේනවා මෙතෙන්දී මච්චරියෙන් සාතේය, සාතේයෙන් දුස්සීල භාවය කියන එක ඇතිවීම කියන එක පේනවා. මේ ට්‍රයැන්ගල් එක සම්පූර්ණ වුණා. ඉතින් ඕක හැබැයි සම්පූර්ණ වුණාට පස්සේ ඕකේ අනිත් පැත්තට ගමන් කිරීමකුත් තියෙනවා. දැන් මෙතන මේ දුස්සීල භාවය කියන දැන් මේ සාතේය කියන එකට හේතුව හැටියට පවතින්නේ විඥාන ධාරාවේ පැවතීම. අසාධාරණ කාරණේ විඥාන ධාරාව පවතිනවා කියන එක. මේ පැත්තෙන් තියෙන ප්‍රත්‍ය මේ ඩයග්‍රෑම් එකේ වම් පැත්ත ප්‍රත්‍ය වෙනවා. මච්චරිය කියන එක ප්‍රත්‍ය. දකුණු පැත්ත අසාධාරණ කාරණේ බවට පත් වෙනවා. එතකොට මේ දකුණු පැත්ත අසාධාරණ කාරණේ බවට පත් වෙන ඉතින් විඥාන ධාරාව පැවතිලා ඉතින් දුස්සීල භාවය කියන එක ආවා. ඉතින් ඒකෙන් මේ අනිත් පැත්තට වංචා කිරීම කියන එකත් මේ ඇතිවීමක් තියෙනවා. එතකොට මේක දෙපැත්තක්. ඒ කියන්නේ සාතේයෙන් දුස්සීල භාවයේ හේතුණා වූ දුස්සීල භාවය නිසා දැන් ඉතින් Tamanට වංචාව කියන එක ඇති වෙනවා. ඉතින් ඔකට හොඳ උදාහරණයක් තමයි මොකටද දුස්සීල වෙන්නේ කියන එක අපි මුලින් බැලුවොත් සංස්කාරවල අසමානතාවය කියන එක දැකලා මේ සංස්කාරයට වඩා මේක හොඳයි කියලා පලාසෙ මගින්ම තමයි සංස්කාරය අපි කරන්නේ. වෙන් කිරීම කියන එක කර වෙන් කරලා ඒකටම අපි අතිමාන වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු මිනිස්සෙක් දුප්පත් අහිංසකව ගහකින් ගේඩියක් එහෙම කඩාගෙන ගොවිතැනක් කරගෙන ජීවත් වෙලා ඉන්නවා. එතකොට මේ මිනිස්සයා වෙලක් වෙලාවට වේල් තුනම කන්නේ නැතුව ඉන්නවත් පුළුවන්. පාරේ යනකොට දකිනවා සද්දෙකුත් ඇහෙනවා, කුකුළු එහෙම ගෑ ගහනවා. හැබැයි කඳ උඩ වාගේ තියෙන හොඳ ලොකුවට ගියා මහත්තයෙක් හොඳට ඉන්නවා. ඉතින් බලනවා කොහොමද මේ මහත්තයා මොකෙන්ද ජීවත් වෙන්නේ? සැපට ඉන්නවා, බෙන්ස් කාර් එකේ යන්නේ, හොඳට ඉන්නවා කියලා. ආරංචි වෙනවා මේ කුකුල් පට්ටිය අර කුකුල් කෑ ගහනවා ඇහෙන්නේ. කුකුල් පට්ටිය දාගෙන කුකුල් මරාගෙන තමයි මෙයා ජීවත් වෙන්නේ. මෙයත් කල්පනා කරනවා මමත් ඕක කරනවා. අද මම මේ කන්නේ නැතුව අඩුපාඩු වෙන්නේ මම ජීවත් වෙන්නේ. දැන් අන්න බෞද්ධ ගතියක් ඇතුව පානාතිපාතේ නොකර හිටපු මිනිස්සයා දැන් මෙයාට හිතෙනවා මමත් ඕක කරගෙන ඉන්නවා කියලා. දැන් එහෙනම් තමන්ගේ තියෙන සංස්කාරයේ ගොවි තැනක ගෙඩියක් කඩාගෙන ජීවත් වෙන එක පලාස කළා. පලාස කළා ගත්ත වෙන සංස්කාරයක්. මොකද්ද? පානාතිපාතේ කරනවා කියන සංස්කාරය. දැන් ඔන්න දැන් කුකුල් පට්ටිය දාගෙන දැන් මෙයත් යන්නේ බෙන්ස් කාර් එකේ. ලොකු ගෙදරක ඉන්නේ. පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. පන්සලට යනවා. පන්සලට ගියාම මිනිස්සුත් ඇවිල්ලා දොරත් ඇරලා දෙනවා මුදලාලි මහත්තයයි කියලා වාහනේ බහින්නත් ඉස්සෙල්ලා. ගියාට පස්සේ ඉතින් දැන් ඉතින් හාමුදුරුවෝ බණ කියනකොට කියනවා මේ පානාතිපාතේ වගේ දේවල් කරන්න හොඳ නෑ මහත්තයෝ. මේ අපාය යනවා කියලා. හාමුදුරුවෝ එහෙම කියනකොට මෙයා කල්පනා කරන්නේ මොකක්ද? එයාගේ සිත යන්නේ හාමුදුරුවෝ කියන බණට නෙමෙයි. හාමුදුරුවෝ මෙහෙම කිව්වට මම මෙතෙන්ට මේ අද දන් දෙන්න ඇවිල්ලා තියෙන්නේ මං කුකුල් පට්ටිය දාගෙන ඉන්න හින්දා. ඒ වගේම තමයි මගේ පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. මට දැන් ඉස්සර වාගේ මේ ගොවියා වාගේ නෙමෙයි මිනිස්සුත් හොඳට සලකනවා. මුදලාලි මහත්තයා කියලා කට ඇරලා කතා කරන්නේ hina වෙලා එහෙම මෙහෙමයි කියලා. මට හොඳ තැනකුත් තියෙනවා. මට පුළුවන් ද හාමුදුරුවනේ මේක අතහරින්න. හාමුදුරුවන්ට කියන්නේ සිත යටින් එන්නේ මොකද්ද? මෙන්න මේ දේ අතහරින්න බෑ. එයා දැන් ඒකට මාන වෙලා තියෙන්නේ. කුකුල් පට්ටිය දාගෙන අර කුකුල් පට්ටි නිසා හිතුණ දැන් පානාතිපාතය කරගෙනයි ඉන්නේ කියන කතාව නෙමෙයි එයාට එන්නේ. මගේ ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් එකට යනවා මට මිනිස්සු සලකනවා කියන එකට තමයි එයාගේ මනස ගිහිල්ලා තියෙන්නේ. එතකොට අරක දුකක් වශයෙන් එයාට පේන්නේ නැහැ පානාතිපාතය කියන එක. සංස්කාර වලිසමතාවය වෙන් කළා. තිබිච්ච රස්සාව මාරු කළා. මේකට වඩා හොඳයි කියලා අතිමාන වුණා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ කරප්ෂන් එක කියන එක ඇති වෙන්නේ. එතකොට ඊට පස්සේ මේක මේ යටින් දීලා තිනවා මේ මිච්ඡා දිට්ඨිය දැන් අතිමාන වෙලා තිනවා. මේක මිච්ඡා දිට්ඨිය කියන එක මේ අපිට මොකකටද ඇති වෙන්නේ? අර ඉස්සලා ස්ලයිඩ් එකේ තියෙන එක. ඒ මිච්ඡා දිට්ඨිය ඇති වෙලා තියෙන්නේ පදුට්ට මන සංකප්පේ නිසා ඇති වුණු නිත්‍යභාවයම මේකට හේතුවයි ප්‍රත්‍යයයි. සාධාරණ කාරණේයි අසාධාරණ කාරණේයි දෙකම මොකද්ද? පදුට්ට මන සංකප්පේ නිසා ඇතිවෙච්ච නිත්‍යභාවය. අර විඥාන ධාරාව බොනට් එකට ගහලා වගේ යන්තම් පොඩ්ඩක් ගැලුවා නම් වැඩේ හරි. එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේදී කල්පනා කළොත් Tamanට පේනවා අපි පටන් ගත්තේ මිච්ඡා දිට්ඨිය. කොයි වෙලාවේද අපි මිච්ඡා දිට්ඨියෙන් පටන් ගත්තේ? මතකද අපේ අපි කිව්වේ මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීම අභිජ්ජා කියලා. ඔන්න පටන් ගත්තේ අභිජ්ජාවෙන්. එතකොට දැන් මේක ටිකක් ගලාගෙන ගියාම ක්‍රෝධය කියන එක එහෙම ඇති වෙලා ඊට පස්සේ ඉතින් මක්කේ වුණා. මක්කෙන් ඊර්ෂ්‍යාව, ඊර්ෂ්‍යාවෙන් ඔය විදියට ආව නේද දිගටම. ඊට පස්සේ අපි ආව මායාවට. මායාවේ මිච්ඡා දිට්ඨියට. දැන් එහෙනම් මම ඇවිල්ලා තින්නේ 9 වෙනි ස්ලයිඩ් එකේ එනකොට මේක 7. අපි දැන් සාකච්ඡා කර කර හිටියේ 9. අපි ඇවිල්ලා තින්නේ මිච්ඡා දිට්ඨියට. මිච්ඡා දිට්ඨියෙන් පටන් අරගෙන තමන් ආපේ ආපහු ආවේ මිච්ඡා දිට්ඨියට. මේ දෙක අතර තියෙන්නේ මොකක්ද? තමන් කුකුල් පට්ටියක් දාගත්තා කියන එක විතරයි. අපි කරප්ට් වුණා. දුස්සීලභාවයට පත් වුණා. ඒකටම අපි මාන වුණා කියන එක තියෙනවා. එහෙමනම් ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාවට භාවිතා කරන්නේ ඔන්න ඔය 9 වෙනි ස්ලයිඩ් එක දක්වා ආපු කාරණා. එකේ ඉඳන් 9ට කාරණා ටික තමයි පළවෙනි භාවනාව. ඒක මාක් කරගන්න පුළුවන් මාක් කළ නැති කෙනෙක් ඉන්නවා. එතකොට කුකුල් පට්ටියක් දාගත්තා කියන්නේ එන්න එන්න අපි කරප්ට් වෙනවා. ඒකෙ මිච්ඡා දිට්ඨිය. දැන් හිතෙනවා මෙයාට හිතෙන්නේ මොකද්ද? අර හාමුදුරුවෝ බණ කියනකොට එයාට හිතෙන්නේ හාමුදුරුනේ මේක කරගෙන ඉන්න එක හොඳයි. පානාතිපාතය කරගෙන කතාව යා පානාතිපාතය කියන්නේ නැහැ. මෙහෙම කරගෙන ඉන්න එක හොඳයි කියන එක තමයි යාගේ කල්පනාව තියෙන්නේ. ඒක දැන් දිට්ඨියට ගිහිල්ලා. එහෙනම් තමන්ගේ දුස්සීලභාවය කියන එක නිසා දැන් මිච්ඡා දිට්ඨිය වැඩි වුණා. මානිය ඇති වෙලා ඒක වැඩි වුණා. ඔච්චර තමයි වෙලා තියෙන්නේ. ඉතින් මිච්ඡා දිට්ඨිය නම් මිච්ඡා දිට්ඨියටම ගියයි කියලා ආවන් පස්සේ ඉතින් ඒ සමාධිය කියන එක උග්‍ර වෙනවා. ඒක තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි භාවනාව. එතකොට දැන් ආපහු ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ දුස්සීල භාවය කියන එක තියෙනවා. මේ දුස්සීල භාවයෙන් දැන් ඊළඟට ඇති වෙන්නේ මොකද්ද? අතිමානිය කියන එක. එතකොට මේක තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඉතින් ඒක තමයි අපි එහෙනම් 10 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. ඊළඟට කතා කරන්නේ අතිමානිය කියන එක. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා තේරුම් ගත්තා අපි තෝරගත්ත සංස්කාරය උන තමයි අපි අතිමාන වෙන්නේ. මොකද්ද? කුකුල් පට්ටිය දාගෙන ජීවත් වෙනවා කියන එක. ඒකට තමයි අපි අතිමානිය කියන එක ඇති වෙන්නේ. එතකොට අතිමානිය වගේ මේ තම්බේ සහ ඒ සාරම්භය කියන එක ඇති වෙනවා. අතිමානිය මිච්ඡා දිට්ඨිය සහ දුස්සීල භාවයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ දෙක හේතුවයි ප්‍රත්‍යයයි කියන එක ඇති වෙනවා. මිච්ඡා දිට්ඨිය හේතු වෙනවා. දුස්සීල භාවය කියන එක ප්‍රත්‍ය වෙනවා. දැන් අපි ඒක ටිකකට ඉස්සෙල්ලා මේ ඩයග්‍රෑම් එකේ දැක්කනේ, හත්වෙනි ඩයග්‍රෑම් එකේ නේද? ඒකේ අපිට පේනවා මේ අතිමානීය තීන්දිට ප්‍රත්‍ය හැටියට තියෙන දුස්සීල භාවය, හේතු හැටියට තියෙන්නේ මිච්ඡාදික්තිය. ඇයි ඒ? මතකද අපි පැහැදිලි කළා අර අවුරුදු 16ක ගෑනු ළමයා, එයා අහං ලස්සන නම් අහංකාරයි, අහංකාරය නිසා අතිමානිය ඇති වෙනවා කියලා. හැම ගෑනු ළමයම එහෙම වෙන්නේ නැහැ නේ. හැම ගෑනු ළමයම ලස්සන වෙච්ච පළියට අහංකාර වෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඒක අසාධාරණ කාරණේ, ඒක හේතුව වෙනවා. එතකොට අහංකාරය කියන එක ඒකෙන් නේද මිච්ඡාදිට්ඨිය හැදිලා තියෙන්නේ? අහංකාර මමංකාර ඒවෙන් තමයි මිච්ඡාදිට්ඨිය ඇතිලා තියෙන්නේ. එතකොට මිච්ඡාදිට්ඨිය අතිමානිය, ඒක හේතුව වෙනවා. දුස්සීල භාවයේ ප්‍රත්‍ය වෙනවා. මං කුකුල් පට්ටියක් දාගත්තා, ඒක ඒ සංස්කාරයටම අපි තෝරගත්ත එකට මේ වෙලා. එතකොට ඊළඟට තියෙන දේ තමයි මේ තම්බය කියන කාරණාව. ඒ 10 වෙනි ස්ලයිඩ් එකේ තියෙන ඊළඟට තම්බය. ඒ තම්බය මගින් මේ සාරම්භය කියන එක එළවනවා. මේ පැත්තේ තියෙන මේ සාරම්භය කියන එක මෙතන ලකුණු කරලා තිනවා. ඒක එළවීම කියන එක කරනවා. මේ සංස්කාරයේ මගෙයි කියලා යා දැඩිකොට ගන්නෝ. අරගෙන විඥානයේ යම්කිසි තදබවක් තියනවද මේක තම්බයයි කියන තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මෙතන මේ සම්බන්ධතාවය. ඒ කියන්නේ දුස්සීල භාවයෙන් තමයි මෙතන අතිමානීය කියන එක ඒක ඇති වෙන්නේ. එතකොට මේ පැත්තෙන් මේ හේතුව හැටියට තියෙන දැන් බලන්න මේ ට්‍රයැන්ගල් එක. මේ ට්‍රයැන්ගල් එකේ හේතුව හැටියට තියෙන මේ වම් පැත්තේ තියෙනා වූ මෙතන මේ අවුපසන්න චිත්තය කියන එක තම්බේට. මෙතනින් තමයි ඉන්නේ ප්‍රත්‍ය. අතිමානින් තමයි ප්‍රත්‍ය කියන එක ඇති වෙන්නේ. එතකොට ඒක තමයි ඔය අපි තම්බේ කියන එක තමයි අපි මේ සාකච්ඡා කළේ. එතකොට මෙතෙන්දී අපි යම්කිසි සංස්කාරයක් බොහොම අපි තදින් ගන්නවම ස්වභාවය කියන එක තියෙනවා. මතකද අපි තම්බේදී අපි සාකච්ඡා කළා අර අයිස්ක්‍රීම් කතාව. ගෙදෙට්ට කවුරු හරි එනකොට, එතකොට දැන් මම අල්ලගෙන හිටිය භාවනාව නේද? භාවනාව තමයි එතකොට මම අල්ලගත්තේ. මගේ භාවනාව තහානි කරනවා ආදි වශයෙන් කියලා රණ්ඩු වෙනවා කියලා කිව්වේ තම්බේදී. ඒක එක සංස්කාරයක් මොන හරි දැඩි කරගත්තා. දැන් කුකුල් පට්ටිය ගත්ත එක්කෙනා නම් කුකුල් පට්ටිය දාගෙන පානාතිපාතේ කරන සංස්කාරය දැඩිව ගත්තා. එයාට හාමුදුරුවෝ කිව්වයි කියලා, අරයි කිව්වයි කියලා එයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. දැඩි කර ගැනීම කියන එක තියෙනවා. ඒතර හේතු හැටියට සංස්කාරවල අසමානතාවය කියන එක තියෙනවා. ඊළඟට අපි බලනවා මේ සාරම්භය කියන එක. ඊළඟ වචනේ තියෙන සාරම්භය. එතකොට මේකේ මේ පෙන්නන්නේ සාරම්භය මගින් තම්බේ නිසා ඇති වෙච්ච ප්‍රතිඵලය විමසනවා. ඒක සඳහා රූපේ යම්කිසි වෙනසක් කරන්න ඕනිද, ඒක පසුපස විඥාණය දෙවීම කියන එක ඒක කරනවා. ඒකෙදි ගැලවීමක් නැහැ. ඒ විදිහට වුණාට පස්සේ ඉතින්ද පෙන්නන රහතන් වහන්සේ කුමක් නිසාද සාරම්භයේ අධික වීමට තම්බේ හේතුව වෙනවයි. එතකොට ප්‍රත්‍ය මිච්ඡා දිට්ඨියයි කියන එක. මෙසේ අසද්දා වීම නිසා සංසාරේ සැරිසරනවා කියන එක. දැන් මෙතන අපි පෙන්නනවානේ මෙතන මේ තම්බේදී අර සාරම්භයේ එළෙව්වා. දැන් කම්පිටිෂන් එකක් නැහැ. දැන් එයා දාගෙන තියෙන්නේ කුකුල් පට්ටිය කරන සංස්කාරය අල්ලගෙන තියෙන්නේ. එතකොට දැන් එහෙනම් එයාට හිතන්න තියෙන්නේ රූපේ යම්කිසි වෙනසක් මේක සඳහා කළ යුතුද? මොකද්ද කරන්න තියෙන්නේ? මාස 6ක් කුකුලට කන්න දීලා මරනවාද, මාස 3ක් කුකුලට කන්න දීලා මරනවාද? අර බ්‍රොයිලර් වර්ග තියෙනවනේ. ආන් ඒ වගේ. එතකොට එහෙනම් රූපේ කරන්න තියෙන වෙනස 6 එකව ගන්නවද 3 එකව ගන්නවද කියන එකයි. අරක ෆික්ස්. සාරම්භයේ එළවල දැම්ම මේක ෆික්ස්. ආපහු මං ගොවි තැනට යනවා කියන කතාවක් නෑ. මේක ෆික්ස්. මේක සඳහා මැක්සිමයිස් කරන්න තියෙන දේ. එතකොට මේක ගැලවීමක් නෑ. එයා තවත්. එතකොට එයාට තවත් වැඩියෙන් සල්ලි හම්බ වෙනවා. මිනිසුත් තව වැඩියෙන් සලකනවා නේද? එතකොට ඉන්නකම් කාලා බීලා මං හොඳට ඉන්නවා. හොඳ ලොකු ගේක හොඳ තේරුමක් ගත්තේ නෑ. කන්නේ හැබැයි අර පිගාන්ට හම්බෙච්ච පොඩි බත් ටිකයි. මගේ බඩන කවදාවත් ලොකු වෙන්නේ නැහැ කියන එක. බඩ ලොකු වුණා නම් ලෙඩක් වැඩි වෙනවා නේද? තවත් කන්න බැරි වෙනවා. ඉතින් නමුත් හිතන්නේ පුළුවන් තරම් අර මනස යන විදිහනේ. එතකොට ඒ අශ්‍රද්ධාව වෙලා සංසාරේ සැරිසරනවා කියන එක තියෙනවා. ඉතින් අපිට ආපහු මෙතන පෙන්නනවා අර සාරම්භය කියන එකට තම්බය කියන එක හේතුව වෙනවා, මිච්ඡාදිට්ඨිය කියන එක ප්‍රත්‍ය වෙනවා. ඒකත් අර මේ ස්ලයිඩ් එකේම පේනවා. එතකොට මෙතන සාරාංශයේ ලකුණු කරලා තියෙන්නේ පේනවද? මේක දික් කරාම මෙතන තියෙන්නේ මිච්ඡාදිට්ඨිය. මිච්ඡාදිට්ඨියෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ සාරාංශයට. එතකොට මේක තමයි ප්‍රත්‍ය. එතකොට හේතුව හැටියට මෙතන තම්බේ කියන එක තියෙනවා. මොකද එයා ෆික්ස් කළා. එතකොට දැන් පේනවද මේ මෙතනින් තම්බේටත් හේතු උනේ මෙහි නේද? මේ අවපසන්න චිත්තේ ඉඳන් තමයි ආවේ තම්බේට. ඒකත් හේතුව වෙලා සාරම්භයට ගියා. මේ තම්බේට පත්‍ය හැටියට අතිමානේ. පේනවද මේකේ ධාරාවේ ගැලීම හේතුව එක පැත්තකට ගමන් කරනවා. දැන් සාරම්භය සඳහා හේතුව තම්බේ. තම්බේ සඳහා හේතුව අවපසන්න චිත්තය. හේතුව මේ පැත්තට ගියා, ආපහු මෙතෙන්ට ආවා. එතකොට ප්‍රත්‍ය ඇවිල්ලා තියෙන්නේ පැරලල් ලයින් දෙකක වාගේ නේද? මිච්ඡාදිට්ඨියෙන් ප්‍රත්‍යාව මේකට, මේ පැත්තෙන් අතිමානියෙන් ප්‍රත්‍යාව මේ තම්බේට. එකක් මෙහෙම එනවා කියන එක උඩින් පල්ලයට. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. අපි දැන් 10 වෙනි ස්ලයිඩ් එකේ හිටියේ. අපි 11 වෙනි ස්ලයිඩ් එකට යමු. 11 ස්ලයිඩ් වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ මදය කියන එක. එතකොට මේ මදය කියන එක අපි දන්නෝ ඔය ජාති මදේ, ඒ නිරෝගී බව නිසා ලාභයන් ලැබිලා දැන් එතනත් මදේ තියෙනවනේ, මුදලාලිටත් තියෙනවා, මේක පවතිනවා, කුකුල් පට්ටි කතාවත් පවතිනවා, මට ඉස්සරවාගේ නෙමෙයි බේත් ගන්න සල්ලිත් තියෙනවා, දොස්තර මහත්තයාව ගෙදෙට්ටත් ගෙන ගන්න පුළුවන් නේද? එහෙමනේ හිතන්නේ, මම යන්න ඕනේ නෑ. එතකොට ඉතින් ඒ විදිහට ඒ මදේ ඇතිවෙනවා. කවුරු හරි ගරු කරනවා කියලාද පෙලක් අයට මදේ ඇතිවෙනවා. එතකොට මේ මදය කියන එක රහතන් වහන්සේ ලකුණු කරනවා මෙන්න මේ සාතියේ තියෙන නෝඩ් එකේම, එතනම ලකුණු කිරීම කියන එක තියෙනවා. දැන් අපිට පේනවා මේ මදයට හේතුව කියන එක ඇති වෙන්නේ මච්චරිය කියන එක. ඒකට ප්‍රත්‍ය වෙන්නේ මේ දකුණු පැත්තේ. ප්‍රත්‍ය දුස්සීල භාවය මදය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ අර කුකුල් පට්ටිය දාගෙන ඒ වගේ දුස්සීල භාවයේ, දුස්සීල භාවයෙන් එයා හිතෙනවා මට පැවිතලා ඉන්න පුළුවන්, දැන් ඉතින් මං ජීවත් වෙනවා, ඉස්සර වාගේ මං කණ්ඩ නැතුව මැරෙන්නෙත් නැහැ නේද? අන්න ඒ වාගේ හැඟීම් සහගතව තමයි එයා ඉන්නේ. එතකොට මේකේ අපි තේරුම් ගන්න ඕනේ මේ සාතිය කියන එකට මේ ගත්තාම ප්‍රත්‍ය හැටියට තියෙන්නේ මෙතන වම් පැත්ත. දකුණු පැත්ත හේතු වෙනවා සාතියට. මදේ වෙනකොට ඒක දෙපැත්ත මාරු වෙනවා. මෙතන අපිට මුලින් තිබුණේ ප්‍රත්‍යනේ, දැන් මේ පැත්ත හේතු වුණා, අනිත් පැත්ත ප්‍රත්‍ය වෙනවා. හේතුවයි ප්‍රත්‍යය දෙපැත්තට මාරු වෙනවා කියන එක මතක තියාගන්න පුළුවන් ඉතින්. දැන් එහෙමනම් අපි 12 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 12 වෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්වන්නේ මානය කියන එක. ඒ මානය මෙතන ලකුණු කරනවා රහතන් වහන්සේ මේ මිච්ඡාදිට්ඨිය රෙඩ් ට්‍රයැංගල් එකේ මිච්ඡාදිට්ඨිය තියෙන තැනම මානය කියන එක ලකුණු කරනවා. එතකොට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මිච්ඡාදිට්ඨියට ඒ ප්‍රත්‍ය හැටියට මේ පැත්තෙන් ඊර්ෂ්‍යාව, මේ පැත්තෙන් මායාව. හැබැයි මේතර මානය කියන එක ගත්තාම මේ පැත්ත හේතුව වෙනවා. මේකට එකක් ප්‍රත්‍ය වෙනකොට අරකට ඒක හේතුවක් වෙනවා. ඒකට මානයට හේතුව ඊර්ෂ්‍යාව. මානයට ප්‍රත්‍ය හැටියට තියෙන්නේ මායාව කියන එක. එතකොට ඒකේ මේක මායාව තුල තියෙනවා දුස්සීල භාවය. ඒ දුස්සීල භාවය කියන එක, ඒ කියන්නේ තමන්ව දුස්සීල භාවයකට පත් කරගත්තනේ අර අරක්කු බෝතලයක් අරන් දීලා, එහෙම නැත්නම් කාමයේ වරදවා හැසිරලා සිංහගේ උදාහරණ නේද? එතකොට ඒක සාධාරණ කාරණිය වෙලා තියෙනවා. ඒ මානිය කියන එක ඇති වෙන දුස්සීල භාවය කියන එක. එතකොට දැන් අපි එහෙමනම් මෙතෙන්දී ඉගෙන ගත්තා ඒ මානිය ඇතිවීමට ප්‍රත්‍යවන්නේ මායාවයි, මායාව තුළ දුස්සීල භාවය අඩංගු, ඒ නිසා ඒක සාධාරණ කාරණ වෙනවා කියලා. ඒ වගේම මානිය ඇතිවීමට හේතුව වෙන්නේ ඊර්ෂ්‍යාව. ඒ මොකද ඒක එහෙම තේරෙන්නේ අසාධාරණ කාරණේ වශයෙන් යම් කිසි කෙනෙක් ඊර්ෂ්‍යා නොකරන අවස්ථාවක් තියෙනවා. අරූප ධාන සමාපත්තිලාභය ඒ 4 වෙනි 5 වෙනි ධානයට ගියාම, ආකාස සංඥායතයට ගියාම ඊර්ෂ්‍යාව පහ කරලා න්යා යන්නේ. එතකොට එයා ඊර්ෂ්‍යා නැහැ. කාටවත් අර රූපයක් ලැබිලා නැ මෙතන මේ ඊර්ෂ්‍යාවක් අතල් තියෙන. එයා ඊර්ෂ්‍යා කරන්නේ. ඒක නිසා ඒක අසාධාරණ කාරණේ. එතකොට සාධාරණ කාරණේ අසාධාරණ කාරණේ අපිට තේරෙනවා. එතකොට එහෙමනම් අපි 13 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මේක පෙන්වන්නේ මේ බුදුහාමුදුරුව අවසානෙට පෙන්නපු ප්‍රමාදය කියන එක. දැන් අපි දැක්ක මේක මේ පත දෙකක ගමන් කරන්නේ. මේ රෙඩ් ට්‍රයැංගල් එකේ පතයයි පර්පල් ට්‍රයැංගල් එකේ පතයයි නේද? එතකොට මේ විදිහට පත දෙකකින් ඇවිල්ලා තමයි මෙතන මේ කාරණාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට මේ ප්‍රමාදය කියන එක පැහැදිලි කරන්න ප්‍රමාද විහාරී සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ප්‍රමාද විහාරී සූත්‍රය පෙන්නනවා මේ චක්කු ඉන්ද්‍රිය සංවර රහිතව යම්කිසි පුද්ගලයෙක් ජීවත් වෙනවා නම් එයාගේ හිත තෙත් කරනවා. ධර්මයේ පහළ වෙන්නේ නැහැයි කියලා. ප්‍රමාද වෙනවා කියලා. ඒකේ අනිත් පැත්ත ඒ පුද්ගලයා එහෙම ඒ ඇහැ එහෙම තෙත් කරගන්නේ නැත්තම් එයාට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛය, සුඛයෙන් සමාධිය ඇති වෙලා ධර්මය පහළ වෙනවා කියලා ඒ සමාධි ප්‍රමාද විහාර සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඕක පැහැදිලි කරනවා නම් අපි හිතමු දැන් ඕගොල්ලෝ හොඳට ගෙදෙට්ට වෙලා ඉන්නවා. ඊ පස්සේ ඕගොල්ලන්ට කවුරු හරි ආරාධනා කරනවා එන්න අපේ ගෙදර කෑමකට කන්න කියලා. ඒ පාර ගියායින් පස්සේ පේනවා මෙහෙම කන්දක් උඩ හොඳ විශාල ගේක ඒගොල්ලෝ බොහෝම සැපට මේ ඉන්නවා කියලා. ගෙදර බඩු බාහිරාදියත් හොඳයි. යාන වාහන දාන්න හොඳට ගේට් දාලා මේව කළා ඔක්කොම හොඳට හදලා තියෙනවා. මේ පුටු සෙට් එකත් හොඳයි. ආදී වශයෙන් මේව ඔක්කොම දකින්න. දැකලා ඉවරලා දැන් ඉතින් මේ ආවි කෑම ටිකක් කන්න. ගෙදර හොඳ සතුටින් හිටපු මනුස්සයා දැන් මේක දැකලා මෙයාගේ ඇහත් තෙත් වෙලා. දැන් ගෙදර යනකොට මේ මනුස්සයා පිස්සෙක්. මනස තෙත් වෙලා තියෙනවා. ඔ කොහොම වෙනවනි හරියට සුපර් මාකට් එකට යනවා ලුණු ටිකක් ගන්නයි කියලා. ඒ හදිසි දූගෙන යන්නේ ඉක්මනට උයා ගන්න ඕනි කියලා. බැලුවහම මේ පැත්තේ රෙද්දක් එල්ලලා තියෙනවා. අයියෝ හරි ලස්සන ගවුම හරි මොකක් හරි කියලා ඉතින් මේක අල්ලලා බලනවා. බලලා ඇවිල්ලා ඉතින් අතත් ගාලා ලේබල් එකත් බලලා මේක ගාන දැන් නම් වැඩි. මේක ක්‍රිස්මස් කාලේට එහෙම අඩු කරනවා සේල් දැම්මහම ගන්නවා කියලා හිතාගෙන තමයි ගෙදර යන්නේ. හිතාගෙන ඉන්නේ මං ලුණු ටික ගන්න ගියා ලුණු ටික අරගෙන ගෙදර ආවා කියලා. අර මැද්දෙදි තෙත්තුනා කියන එක තමන් දන්නේ නැහැ. ගෙදර ඇවම හැබැයි හරි හරි කනස්සල්ලක් තියෙනවා සිතේ. කනස්සලු ස්වභාවයක් තමන් දන්නේම නැතු. මොකද අර රෙද්ද බලලා අරකට එක්ක සිත ඇල්ලුවා. ඒ වගේ තමයි අර පුටු සෙට් එක හරි මොනවා හරි ගේ හරි මොනවා හරි දැකලා මේ මනුස්සයාගේ සිත තෙත් වෙලා. එතකොට ඒක නිසා දුකසෙයා වාසය කරනවා. අර පිටවිච්ච මනුස්සයා නෙමෙයි ගෙදර ආවේ. ලෙඩක් අරගෙන ආවේ. ඔගේ අනිත් පැත්ත එහෙම කරේ නැත්නම් ප්‍රමෝදේ ප්‍රීතිය පස්සද්ධි සුඛේ සමාධියෙන් ඒ විදිහට ඇති වෙන ධර්මයේ පහළ වෙනවා කියලා. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියලා කියන්නේ මේ දුකයි. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. දුකයි. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. ඕක කී කියා ගිරවාගේ කී කියා ඉන්නේ එකද? නෑ නේද? ඒක හරියට මේ මිනිස්සෙක් කියන දවසක් හරි දුකයි කියලා යාළුවෙකුට. යාළුවා අහනවා මොකද දුක? ඉතින් බුදුහාමුදුරුවෝ කියනවානේ මේ තණ්හාව නිසායි මේ දුක ඇති වෙන්නේ කියලා. එතකොට ඒ පාර එදාට ඒ දෙන්නගේ කතාව ඉවරයි. අර යාළුවරත් කරගන්න දෙයක් නැහැ නේ වෙන මොකද්ද කියන්න තියෙන්නේ. ඒ පාර දැන් ආපහු සති දෙකකින් විතර හම්බුනාම ආයි යාළුවට කියනවා දුකයි කියලා. ඒ පාර අහනවා ඇයි දුක? ඉතින් මේ තණ්හාව නිසානේ දුක ඇති වෙන්නේ. ඔච්චරයි. ඒකේ ප්‍රඥාවක් නෙමෙයි නේ. ඒ කියන්නේ දුක විඳ විඳ ඉන්නවා. ඒකෙත් පොඩි ප්‍රඥාවක් තියෙනවා. අර ඒකවත් දන්නේ නැති මනුස්සයට වඩා ප්‍රඥාව කියලා කියන්නේ දුකයි දුක්ඛ සමුදය කියන එක දැකලා ඒක දුක නැති කිරීමට කටයුතු කරනවා නම් තමයි යන්න ප්‍රඥාව කියන එක තියෙන්නේ. එතකොට අන්න ඒ පුද්ගලයා ප්‍රමාද වෙන්නේ නැහැ. පේනවද මෙතන මේ ප්‍රමාදය ගැන මේ කතා කරන්නේ? එතකොට එයා ප්‍රමාද වෙන්නේ නැහැ. මේක ඒ පමා නොවීම කියන එක තමයි ප්‍රඥාව හැටියට තියෙන්නේ. දැන් එතකොට මේ මදයයි මානෙයයි ප්‍රමාදයයි මේක එලයින් වෙන අවස්ථාවක් තියෙනවා. මේක එලයින් වෙන්නේ නැතුව මේක ට්‍රයැංගල් එක වගේ වෙන අවස්ථාවලුත් තියෙනවා. මේක මේ එලයින් වෙන අවස්ථාව තමයි මේකේ ඇති ඇඳලා තියෙන්නේ. එතකොට ඔය මිච්ඡා දිට්ඨිය කියන එක අපි කල්පනා කරන්න ඕන නිත්‍යභාවය නිසා. මතකද මේ ට්‍රයැංගල් එක ඇති වෙච්ච හැටි? පදුට්ට මන සංකප්පේ නේද? විඥාන ධාරාව පෙරාගයයි දැන් අගයයි සංසඳලා බැලුවක් ගැලුවක් ගලපු හින්දා නිත්‍යයි. ධාරාව ගලපු නිසායි ඇති වුණේ. ඒක දිගේ ඇවිල්ලානේ අපි ආවේ. ඒක ගියා ක්‍රෝධයට, ක්‍රෝධයෙන් ආවා මක්කේට, මක්කෙන් ආවා ඊර්ෂ්‍යාවට. ඉතින් එහෙම ඇවිල්ලා තමයි මේ මිච්ඡා දිට්ඨියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් මේක තුල තියෙනවා අර නිත්‍යභාවය කියන එක. සාතීය කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මේක තමයි අත්භාවය කියන එක. අර ලාභයි කියලා අරගෙන නේද? ලී කෑල්ල ලාභයි. ටින් එක විකුණන එක ලාභයි. ඩොලර් 10ක් ලාභ හම්බ වෙනවා ආදි වශයෙන්. එතකොට ඒක ඇවිල්ලා අත්භාවය ලෙස අපි සලකලා බලන්න ඕනේ. කුකුල් පට්ටි දාගෙන ඉන්න එක ලාභයි නේද? එතකොට ඒ විදිහට තියෙනවා. ප්‍රමාදයේ හින දුක්ඛ භාවය. එහෙමනම් අපිට පේනවා මෙතනදී තියෙනවා නිත්‍ය භාවය, මේකේ අත්ත භාවය. දැන් එහෙනම් අපිට තියෙන්නේ දුක්ඛ භාවය. ප්‍රමාද වෙවි ඉන්නෝ. දුක අතහරින්නේ නැහැ. දුකයි දුක්ඛ සමුදයයි කියනවා. දුක අතහරින්නේ නැහැ. කුකුල් පට්ටි තාමත් ක්‍රියාත්මක කර කර තමන් ඒ දුක් වෙවි ඉන්නවා කියන එක තියෙනවා. එතකොට අපිට පේනවා ඒ වගේම තමයි මේ නිත්‍ය භාවය කියන එක වේදනාවේ විපරිණාමය නිසා හටගත් ආ වූ දෙයක්. ඇයි අර දෙක ගැලුවනේ? මේකට මේක සමාන නැහැ. කියන්නේ පෙර එකයි දැන් එකයි. සසඳලා බැලුවා. එහෙමනම් ඒකේ ගැලීමෙන් තමයි ඒක සිද්ධ වුනේ. එතකොට එහෙනම් අපි දන්නවා මේ නිත්‍ය භාවය විපරිණාමී, ඒ වේදනාව විපරිණාමී. සීය බට් කෑම ටික කනකොට කලින් කාපු එක රසයි. ඒක හින්දානේ මේ තරහත් ගිහිල්ලා ඔක්කොම සෙල්ලම ආවේ නේද? ඒකෙන්නේ මිච්ඡා දිටිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අත්භාවය කියන්නේ එක මේ සංස්කාරවල වෙනස නිසා හටගත් ආ වූ දෙයක්. එතකොට එහෙමනම් ඒ සංස්කාරවල තියෙන දුක්ඛ භාවයක්. එතකොට එහෙනම් දැන් අපිට පේනවා විපරිණාම දුක්ඛතාවය කියන එක තියෙනවා මේ නිත්‍ය භාවය කතාව. මෙතන තියෙනවා සංස්කාර දුක්ඛතාවය. විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා. එහෙනම් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ඩබල් දුක්ඛ දුක්ඛතා කියන එකටයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රමාදය අපිට ඇති වෙලා තියෙන නිසා දුක්ඛ භාවය. ඒ කියන්නේ නිත්‍ය භාවය සහ අත්ත භාවය නිසා අපිට දුක්ඛ භාවය කියන එක ඇති වුණා. අපි මේ විදිහට ප්‍රමාද වෙනවා. මේක හරියට ප්‍රඥාමීතු කෙනෙක් කල්පනා කරලා බලනවා නම් අපි හිතමු පිරිසුදුව වතුර පාරක් ගලාගෙන එනවා. උල්පතකින් වාගේ වතුර ටික ගලාගෙන එනවා. මුලින් ගත්තාම ඕක හරි පියෝනේ පොළොවේ යටින් එනකොට. ටිකක් වෙලා යනකොට පොඩ්ඩක් බල්ලහැට බලාගෙන උඩ තව උල්පතකින් ඇවිල්ලා වතුර එක්කහ වෙනවා. දැන් වතුර පාර ටිකක් ලොකු වෙලා. හැබැයි ලොකු වෙන්න ඕගලන්ට පේනවා ඉස්සර වාගේ පියෝනස් එක නැහැ. දැන් තියෙන්නේ මොනවද? අර රොඩු මඩ තමයි තියෙන්නේ. ඕක රොඩු මඩ ඕක ඔහොම ගිහිල්ලා ගිහිල්ලා දැන් වැඩි වෙලා ගඟක් වෙලා. ගඟ බවට පත් වුණාට පස්සේ මිනිස්සේ කඩුවක් අරගෙන කියනවා මම මේක කපනවා කියලා. වෙන් කරනවා කියලා. වෙන් කරන්න පුළුවන්? බෑ නේ. ඒක තමයි කපනවා කිව්වේ මරණය කියන එක. එතකොට මැරුවට හරියන්නේ නැහැ. මේක ආපහු හා වෙනවා. අර කලින් තිබිච්ච රොඩු මඩත් එක්කම තමයි යන්නේ. තමන් ඇති කරගත්තා වූ දේවල් ටික. මේ පෙන්නන්නේ අර මිනිස්සේ කර ඉස්සෙල්ලා හොඳට හිටියා. මැද්දිදි දාගත්ත කුකුල් පට්ටි. අන්න රොඩු වඩ හොඳට එකතු වුණා. දැන් ධාරාව නිකන් නෙමෙයි ගලන්නේ. ඉස්සර නිකන් කකුල් දෙකෙන් ගියා සතෙක්ක මේවා ගන්න. දැන් ඉතින් කාර් එකේ ට්‍රක් එකේ කුකුළු මර මරා ඒවා ඔක්කොම කරගෙන දැන් ගමන් කරනවා. දැන් ධාරාව බොහොම වේගෙන් ලොකුවට රොඩු මඩ සහිතව ගමන් කරනවා. එන්නේ එන්නම ප්‍රමාද වෙනවා. අපි ඉන්නේ ඉන්න මොකද වෙන්නේ? කරප්ට් වෙනවා. කුකුල් පට්ටි ගාන හරි වැඩි වෙනවා. ඒක තමයි මේක පෙන්වන්නේ. දැන් අපි දැනගෙන හිටියේ නෑ ඉස්සර කාලේ මේ මනුස්සය බෝම්බ බැඳගෙන පණිනවා කියලා නේද? ඒකත් අපි දැනගත්තනේ. සුයිසයිඩ් කරගන්නවා කියලා, අනිත් අයවත් මරාගෙන මැරෙනවා කියලා. ඕක දැන් වුණාට පස්සේ අපි ඕකටත් පුරුදු වුණා නේ. ඒ විදිහට ජීවත් වෙන්න පුරුදු වුණා. දැන් තාම ඕගොල්ලෝ මැරිලා නැහැ නියුක්ලියර් බෝම්බ එකකින්. කලින් බවවල නම් මැරිලා ඇති ඈත බොහෝම අතීතේ. නමුත් දැන් ඒක ගැන මතකයක් නැහැ. දැන් නියුක්ලියර් බෝම්බ එකක් ඇවිල්ලා වුණායින් පස්සේ ඊට පස්සේ අපි ඒකටත් පුරුදු වෙනවා. ඒ ක්‍රමයටත් අපි ජීවත් වෙනවා. ඉන්න ඉන්නම මේක ප්‍රමාද වෙනවා කියන එක වැඩි වෙනවා මිස අඩුවීමක් වෙන්නේ නැහැ. එන්න එන්න කරප්ට් වෙනවා. ඔන්න ඕක තමයි යෝකේ වෙන්නන්න තියෙන්නේ. එතකොට එහෙමනම් මේකේ භාවනාවට කරන්න තියෙන්නේ කොහොමද? අපි මුලින් අපිට පේනවා අපි පටන් ගත්තොත් එහෙම මේ දෙවෙනි ස්ලයිඩ් එකෙන් අන්න මිච්ඡාදිට්ඨික සංඥාව විඥාණී අන්තම් පැවතීමක් ඇති වුණා අවිජ්ජාව. ඒ කියන්නේ මගේ කටට යම්කිසි කැකිරි මාළුවක් කාලා රසයක් ඇති වුණා, අභිජ්ජාවක් ඇති වුණා, මේක මෙහෙමයි කියලා පොඩ්ඩක් ට්‍රිගර් වුණා නේද? දැන් මොකද කරන්න? දැන් මගේ එනවා, දැන් තියෙන අගයයි පෙර තිබිච්ච අගයයි. අන්න මගේ මානෙ හිම නිසා අන්න ගේනවා, පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද, අම්මා දීපු එක කොච්චර හොඳද කියලා ඔන්න එනවා. දැන් ඉතින් මේ දෙක ගලපලා බැලුවා, යාන්තම් විඥාන ධාරාව ගැලුවා. ගැලුවා නම් මොකද වෙන්නේ? නිත්‍යයි, නිත්‍යභාවය ඇති වුණා. ඒක දික් කරාම ආව ක්‍රෝධයට, ක්‍රෝධය තුලත් ආව නිත්‍යභාවය. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ක්‍රෝධය තිබිච්චව එක ආව මක්කයට. එතකොට මක්කයෙන් අපි එනවා ඊළඟට ඊර්ෂ්‍යාවට. ඒක තුලත් නිත්‍යභාවය කියන එක තියෙනවා. ඊට පස්සේ ඊර්ෂ්‍යාවෙන් අපි මායාව, මායාවෙන් මිච්ඡාදිට්ඨිය. ඒ අතරතුර තවත් එකක් සිද්ධ වෙගෙන යනවා. අර සංස්කාරවල අසමතාවය කියන එක තියෙන. ඒ විසමතාවය නිසා අපිට උපනාහය ඇති වුණා. උපනාහය නිසා අපිට පලාසය කියන එක ඇති වුණා. පලාසය ඇති වුණාට පස්සේ ඒකෙන් අපි ඔන්න වෙන් කරන්න ගත්ත මච්චරිය, ලාභයි ලාභයි කියලා. ඒකෙන් අපි ඔන්න වංචාවට ගියා, සාතීය. ඒකෙන් ඇති ආව දුස්සීල භාවය කියන එකට. දැන් අපිට පේනවා මේ දුස්සීල භාවය ඇති වුණා කියන අවස්ථාව වෙනකොට මට වෙලා තියෙන්නේ මොකද්ද? මිච්ඡාදිට්ඨිය ඉඳන් මං ආපහු මිච්ඡාදිට්ඨියටම අපි ඇවිල්ලා තිනවා. මැද්දේදී තිබුණේ මං කුකුල් පට්ටියක් දාගත්තා කියන එක විතරයි. දැන් මට ඒක ගලව ගන්න බෑ. දැන් මේ දක්වා තිබිට ආව කාරණා ටික තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි භාවනාව. ස්ලයිඩ් 9 එක දක්වා ගමන් කරනවා. මේක තමයි බේස් ස්ලයිඩ් එක හැටියට තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපිට පේනවා දෙවිනි භාවනාවේ අවසාන භාවනාවන් හැටියට ගන්න පුළුවන්. මෙතනින් ඇති වුණා වූ මේ දුස්සීල භාවයේ අතිමානේ. ඒක තමයි ප්‍රත්‍ය වෙන්නේ නේද? එතකොට ඒ අතිමානයට අපි කිව්වා මේ හේතුව නම් ඇති වෙන්නේ මිච්ඡා දිට්ඨියයි කියලා. අතිමානියෙන් ප්‍රත්‍යෙන් අන්න තම්බේ කියන එක ඇති වෙනවා. ඊළඟට අපිට පේනවා මේ තම්බේට හේතුව අතිමානිය වුණා, මේ ප්‍රත්‍ය අතිමානිය වුණා, හේතුව ඇවිල්ලා අවුපසන්න චිත්තයයි කියලා. අන්න දැඩි කර ගත්තා. තම්බේ විසින් සාරම්භය අල්ලලා එලෝල දැම්මා. දැන් කම්පිටිෂන් එකක් නැහැ. මං ආපහු වඩුවත් මේ වම ගොවිතැන් කරගෙන ජීවත් වෙන්න යනවා කියලා කතාවක් නැහැ. මගේ සංස්කාරයේ කුකුල් පට්ටිය. තම්බේ විසින් දැඩි කරලා ගත්තා. මෙන්ටල් රිජිඩිටි නේද? ෆික්ස් කරා. මේක තමයි සංස්කාරය. දැන් එහෙනම් මට මොකද්ද කරන්න තියෙන්නේ? මේක දැන් මැක්සිමයිස් කරන්නනේ තියෙන්නේ. එහෙමනම් මොන වර්ගයේ කුකුලද? මාස 6 මරණ එකද? 3ක් කන්න දීලා මරණ එකද? අන්න කම්පිටිෂන් එක, අන්න සාරාම්භයේ විසින් මම දැන් මොකද්ද කරන්නේ? අර විදියට අර රූපේ කරන්න තියෙන වෙනස යා කරනවා. දැන් එනම් ඒ විදියට සංසාරේ මේ විදියට රසද්දාව ඇති වෙලා අපි සංසාරේ සැරිසරනවා කියන එක ඒකේ පෙන්වනවා. එතකොට ඒ විදියට අපි ඒක තේරුම් අරගෙන දැන් අපි ඊළඟට මේ මදයයි ඒ ටික අපි ලකුණු කරගන්නවත් ඒ නේද? මදයයි ඒ වගේම මානයයි. ඉතින් අවසාන ස්ලයිඩ් එකට එනවා. ඉතින් නිත්‍යභාවයේ දුක් අත්තභාවයේ ඒකෙන් ඇති වෙන්නේ දුක්ඛ භාවය. එහෙමත් නැත්නම් අපිට පේනවා මෙතනින් විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා කියන එක තමයි ඇති වෙන්නේ. ඉතින් අපි එන්නෙන්නම ප්‍රමාද වෙනවා. ඇයි? මෙතන අපි ගලවලා දාන්නේ නැහැ. මේක අයින් කරන්නේ නැහැ. දුක්ඛය කියන එක දකිනවා. දුක්ඛයේ සමුදය මේකයි කියන එක දකිනවා. හැබැයි පිළියමක් කරන්නේ නැහැ. එන්නෙන්න අපි රස්සාව කරගෙන, කූල් පට්ටිය දාගෙන, ඒ මොන මොන හරි මැක්සිමයිස් කරගෙන අපි ඉන්නවා කියන එක තමයි තියෙන්නේ එන්නෙන්න ප්‍රමාද වෙනවා. ඒක තමයි මේ අවසානයේට මේ විදිහට මේ කාරණා තුන හොඳට එලයින් කරලා බලන එක තමයි මේකේ තියෙන්නේ. එතකොට ඒක තමයි භාවනාව. ඉතින් එහෙමනම් අපි මිනිත්තු 5ක් විතර අරගෙන මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.